වීරවංශ මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 15යි.
ඔබ බල කාලයක්ද ගරු නියෝජ්‍ය කතානායකතුමනි?
විනාඩි 15යි.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, 19 වෙනි විවස්ථා සංශෝධනය පිළිබඳ සහ එම විවස්ථා සංශෝධනයත් සමග ඇති කෙරුණු විවස්ථා දායක සභාව පිළිබඳව මේ ඇති වී තිබෙන විවාදයට කරුණු කීපයක් ඉදිරිපත් කරන්න මම බලාපොරොත්තු වෙනවා. අනෙක් මන්ත්‍රීවරු ඉදිරිපත් කරපු අදහස් නැවත නැවත ඉදිරිපත් කිරීම මට ලැබී තිබෙන මේ කෙටි කාලය ඒ සඳහා යොදාගන්නේ නැතුව අවශ්‍යතම කරුණු කීපයක් කෙරෙහි මේ ගරු සභාවේ අවධානය යොමු කරන්න මම බලාපොරොත්තු වෙනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ පාර්ලිමේන්තුව අපි නීති හදන ස්ථානය. ඒ නිසා අපි කියනවා මේකට විවස්ථාදායකය කියලා. මේ නීති හදන ස්ථානය නීති අනපනත් සකස් කළ යුත්තේ පවත්නා නීතියට අනුකූලව. ඔබතුමන් දන්නවා මගේ මතකය අනුව 2002 හෝ 2003 සරත්නන්ද සිල්වා අග්‍රවිනිශ්චකාරතුමා හැටියට කටයුතු කරපු කාලේ රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ එදා තිබිච්ච ආණ්ඩුව චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය අතේ තිබිච්ච විධායක බලයේ කොටසක්. ඒ කියන්නේ පාර්ලිමේන්තුව අවුරුද්දක ආයු කාලයකින් පසුව ජනාධිපතිවරයාට විසුරුවන්න තිබිච්ච බලය අවුරුදු 4කට හෝ 4 මාරකට දික් කිරීම සඳහා විවස්ථා සංශෝධනයක් ගෙනෙන ලබන මොහොතේදී ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චකාරවරුන් 7කට වැඩි ප්‍රමාණයක, මගේ මතක යනුව 7ක්, ඒ ප්‍රමාණයක විනිශ්චකාරවරුන් ඒකමතික තීන්දුවක් දුන්නා ජනාධිපතිවරයා සතු පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය ජනාධිපතිවරයාට විධායක බලය දෙන්නේ මහජනයා. මහජනයා සතු පරමාධිපත්‍ය බලයෙන්. එතකොට ඒ විසුරුවා හැරීමේ බලයේ කාලය වෙනස් කරනවා නම් ඒක අනිවාර්යෙන් ජනමත විචාරණයකින් මහජනයාගේ අනුමැතියට ලක් කළ යුතුයි කියලා. ඒ නඩු තීන්දුව එහෙම තියෙනවා. ඒ වගේම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙත් ජනාධිපතිවරයාගේ බලතල වලට අත තියෙනවා නම් ඒකේ තීරණාත්මක වෙනස්කම් වලට යනවා නම් විසුරුවා හැරීමේ බලය ඇතුළුව මහජනයාගෙන් අනුමැතිය ගත යුතුයි කියන එක ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ තියෙනවා. ඒ නිසා තමයි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව තමයි ශ්‍රේෂ්ඨාධිකරණයේ ඒ වෙලාවේ තීන්දුව දුන්නේ. ඒ වගේම මගේ මතකයේ තියෙනවා ජනතා විමුක්ති පෙරමුණ 20 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ මෑත කාලයේ ගෙනෙනු ලැබූ අවස්ථාවේදී ශ්‍රේෂ්ඨාධිකරණයේ දීපු තීන්දුවේ තිබුණේ මොකද ජනතා විමුක්ති පෙරමුණ ගෙනාපු යෝජනාවේදී පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය පමණක් නෙවෙයි තවත් බොහෝ බලතල ජනාධිපතිවරයාගෙන් ඉවත් කරන්න යෝජනා කරලා තිබුණා. 99%ක්ම ඒ කෙටුම්පතේ තියෙන අපරිදි සිද්ධ වෙනවා නම් අනිවාර්යෙන් ජනමත විචාරණයකට යා යුතුයි කියන එක තමයි ඒ මෑත කාලීන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවත් උනේ. දැන් මට කියන්න නියෝජ්‍ය කතානායකතුමනි, මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා පහුගිය කාලේ යම්කිසි බලපෙරළියකට මූලිකත්වය දීලා මහමැතිවරණයක් සඳහා පාර්ලිමේන්තුව විසුරුවා හැරියා. ඊට පස්සේ පාර්ලිමේන්තු මහමැතිවරණයකට යන්න තියෙන අකමැත්ත නිසා අද ආණ්ඩුව කරන අය, එදා විරුද්ධ පක්ෂ හිටපු අය ශ්‍රේෂ්ඨාධිකරණයේ පිහිට පැතුවා. ජනාධිපතිවරයාට අවුරුදු 4ක් හෝ 4 මාරක් යනකම් විසුරුවා හැරීමේ බලය නැහැ කියන පදනමින් තමයි ඔවුන් තර්ක කළේ. අන්තිමට ශ්‍රේෂ්ඨාධිකරණය කියනවා ඔහු ඒක ඇත්ත කියලා. ඒ කියන්නේ ජනාධිපතිවරයාට අවුරුදු 4 මාරක් යන තෙක් පාර්ලිමේන්තුව විසුරුවා හරින්න බෑ කියලා. හැබැයි මම අහනවා ජනමත විචාරණයක් නොතියා කොහොමද ඒක වුනේ? ජනමත විචාරණයකින් මහජනයාගේ අනුමැතිය අරගෙන පමණක් කළ හැකි කියලා ශ්‍රේෂ්ඨාධිකරණ පූර්ව නඩු තීන්දුවකින් අවධාරණය කොට දී තිබෙන පියවරක් ජනමත විචාරණයකට නොගොස් 19 වෙනි විවස්ථා සංශෝධනයේ අර මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා කිව්ව විදියට පහෙන්නුත් නතර වෙන්නේ නැතුව හවස රෑ 10:11 වෙනකනුත් අරගෙන ගිහිල්ලා කොහොමද ජනමත විචාරණයකට ලක්කර සිදුවිය යුතු සංශෝධනයක් එසේ නොකර කළේ? ඒකද ප්‍රජාතන්ත්‍රවාදී? මහජනයාගේ පරමාධිපත්‍ය බලයෙන් විමසා දැනගත යුතු, අනුමත කරගත යුතු කාරණයක් මහජනයා අභිමුඛවට නොගොස් පාර්ලිමේන්තුවේ හොරපාරෙන් සංශෝධනයක් කර ගැනීමද ප්‍රජාතන්ත්‍රවාදී? ප්‍රජාතන්ත්‍රවාදී නම් වෙන්නේ අන්නර දීපු නඩු තීන්දුව අනුව එපිය අරුම පුදුම කාරණයේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපේ වර්තමාන ශ්‍රේෂ්ඨාධිකරණයත් කියනවා නෑ ඒක තමයි නීතිය. ඒ කියන්නේ දැන් ශ්‍රේෂ්ඨාධිකරණය කියන විදිහට මේ පාර්ලිමේන්තුවට පුළුවන් ශ්‍රේෂ්ඨාධිකරණය කියනවා 3-2 ජනමත විචාරණයි දෙකෙන් දෙකම කරන්නයි කියලා පාර්ලිමේන්තුව හාන් කියලා ජනමත විචාරණයනුයි තුනෙන් දෙකුනුයි දෙකෙන්ම කරන්න ඕනේවා ජනමත විචාරණයකට නොගිහින් මේක ඇතුලේ කර සම්මත කරගන්නවා ඊට පස්සේ කතානායකයකට අස්සම් කරනවා ඒක නීතිය වෙනවා ආන්න ශ්‍රේෂ්ඨාධිකරණය වෙනවා ඒක වෙන්නේ නැද්ද එතකොට විවස්ථාදායකයේ තියෙන අධිකරණයට හොරපාරෙන් ගේම ගහන්නද අධිකරණයට වෙට්ටු දාන්නද විවස්ථාවට වෙට්ටු දාන්නද විවස්ථාවට වෙට්ටු දාලා ජනමත විචාරණයකට යා යුතු කාරණයක් ජනමත විචාරණයකට නොගොස් මේ පාර්ලිමේන්තුව ඇතුලේ හොරපාරෙන් සම්මත කරගන්න එකද ප්‍රජාතන්ත්‍රවාදය නීතිගරුක භාවය විවස්ථාවට තියෙන පක්ෂපාතිත්වය අධිකරණයට තියෙන ගරු කිරීම ඒකද ඒකයි කියලා පිළිගන්නද අපිට කියන්නේ ඒ නිසා මේ 19 වෙනි සංශෝධනයෙන් ජනමත විචාරණයකට ගොස් ජනාධිපතිවරයාගේ බලයට අත තැබිය යුතු කාරණයක් හොරපාරෙන් සම්මත කරගෙන ඒ සම්මත කරගත්තු එකට තමයි සීල් එක ගහලා දුන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ පසුගිය දා තිබිච්ච නඩු තීන්දුවෙන් දැන් ශ්‍රේෂ්ඨාධිකරණයේ පූර්වාදර්ශයන් මේ පාර්ලිමේන්තුවට දීලා තියෙනවා තමුන්වහන්සේලා හිතන්න එපා ඔය වැඩේ කරන්න පටන් ගත්තම තමුන්වහන්සේලා විතරයි ඔය වැඩේ කරන්න කියලා ඊළඟට එන අයටත් ඔහොම ඒවා හිතෙන්න පුළුවන් ඒ නිසා ඒකේ බරපතල බලපෑමෙන්නේ මහජනයාට මහජනයාගේ කැමැත්ත විමසන්න ඕන දෙයක් එසේ නොවිමසා සම්මත කරගත් පසු කරන්න කෙංගෙඩියක් නැත සම්මත කරගත් පසු ඒ වැරදි විදියට සම්මත කරගත් මූල ධර්මයේ මත පදනම නීතික තර්කයේ මත පදනන්ව ශ්‍රේෂ්ඨාධිකරණයට ගොස් ඒ වැරදි ක්‍රමයට සම්මත කරගත් එකට සීල් එක ගසාගත හැක ඒක තමයි දැන් දීලා තියෙන පූර්වාදර්ශය ශ්‍රේෂ්ඨාධිකරණයම දැන් අනුමත කරලා තියෙනවා ශ්‍රේෂ්ඨාධිකරණයේ කියපු විදියට නොකර හොරපාරෙන් උඹලා පාර්ලිමේන්තුවේ ඕන එක සම්මත කරලා කතානායකගේ අස්සර ගහගනින්නලා එතකොට ඒක නීතිය වෙනවා ඒක අභියෝග කරන්න කවුරු හරි ආවොත් අපි කියනවා නෑ ඒක තමයි නීතිය කියලා ඔන්න අරුම පුදුම ශ්‍රේෂ්ඨාධිකරණය දැන් මෙහෙම අරුම පුදුම ශ්‍රේෂ්ඨාධිකරණයක් වෙන්නේ නැද්ද මේක ශ්‍රේෂ්ඨාධිකරණයේ ඇයි තමන් දීපු නිර්ණායක නිර්දේශ නොපිළිගෙන කරපු සංශෝධනයක තියෙන විවස්ථා විරෝධී භාවය පිළි නොගන්නේ ඒක පිළි නොගන්න බැරිකමට තියෙන හේතු මොනවද මේ රටේ මහජනයා පරමාධිපත්‍ය බලයේ හිමි ඒ මිනිස්සුන්ගේ අනුමැතියෙන් බහුතර අනුමැතියෙන් සම්මත විය යුතු දෙයක් හොරපාරෙන් කරගන්න එක හරි කියලා කියන්නේ කොහොමද ඒ වැරදි ක්‍රමයට නීත්‍යානුකූල භාවය සලුව පළඳන්නේ කොහොමද ශ්‍රේෂ්ඨාධිකරණයේ තියෙන්නේ විවස්ථාදායකය වැරදි ක්‍රමයට සම්මත කරගන්න නීති කරන්න දෙයක් නෑ දැන් ඒක නීතිය කියලා කියන්නද එහෙම කියලා හොරපාරෙන් සම්මත කරගන්න ඒවට නීතියේ කන්‍යාවියගේ මුද්‍රාව ගහන්න ශ්‍රේෂ්ඨාධිකරණයක් මොකටද ඉන්සා කරු නියෝජක කතානායකතුමනි මෙතන තියෙන්නේ ඔබතුමාලගේ අපේ දේශපාලන කතාවකට වඩා මේ පිළිගත් ක්‍රමවේදයන් රකින්නවද නැද්ද කියන එක ඊළඟට බලන්න දැන් ඔය කියන විවස්ථාදායක ඔය කියන පියවර අරගත්තා. එතකොට අඩුගානේ කතානායකතුමා පනතට අස්සම් කරනකොට එතුමා අඩුගානේ තෝවන්න ඕන මේ කරලා තියෙන විදිය හරිද වැරදිද කියලා. එහෙම නැහැ. එතකොට දැන් අපේ රටේ තියෙන නීතිය අනුව යමක් මේ පාර්ලිමේන්තුවේ සම්මත වුණාට පස්සේ අධිකරණයට යන්න බෑ රටවැසියන්ට. එහෙම බලයක් දීලා නැහැ. සමහර රටවල දීලා තියෙනවා. යම් කිසි නිශ්චිත කාලයක් සම්මත වීමෙන් පසුවත් ඒකට අභියෝග කරන්න කාලයක් දීලා තියෙනවා. අපේ එහෙම දීලා නැහැ. එතකොට නියෝජ්‍ය කතානායකතුමනි මේ පාර්ලිමේන්තුව තමයි ඒ දිනසිහි ආණ්ඩුව තමයි මෙන්න මේ වැරදි ශ්‍රේෂ්ඨාධිකරණ උපා මග පෙන්වීමට නොසලකා හැරලා අවනත නොවි ඕන නීතියක් ජනමත විචාරණයකට යා යුතු නීතියක් එසේ නොකොට සම්මත කරගත හැකි කියන වැරදි අශෝභන අශීලාචාර ආදර්ශය කැත ආදර්ශය දීපු දිනසිහි පාර්ලිමේන්තුව තමයි අපි මේ ඒක සම්මත කරපු 19 ගණන තමයි අපි මේ කතා බහ කරමින් ඉන්නේ. දැන් මේකෙන් හැදුවා විවස්ථාදායක ස්වභාවයක්. දැන් මට තේරෙන්නේ නැහැ ඇයි ශ්‍රේෂ්ඨාධිකරණය අර කාරණේ නොසලකා හැරී කියලා. ඒක නොසලකා හැරින්න පුළුවන් තරමේ සරල කාරණයක්ද? මේ රටේ ඡන්දදායකයාගේ අනුමැතියට යන්න ඕන කාරණයක් එසේ නොකර සම්මත වුණාසේ සලකා ඒක නීතියසේ සලකා ක්‍රියා කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයට සිදුවෙන්නේ කුමන හේතුවක් නිසාද? කුමන බලපෑමක් නිසාද? කුමන පක්ෂග්‍රාහීත්වයක් නිසාද? ඒ ප්‍රශ්නේ මේ රටේ රටවැසියන් වෙනුවෙන් අපි ඇසිය යුතු නැද්ද? මේ රටේ අර පරමාධිපත්‍ය බලය හිමි ඔවුන්ගෙන් නොවිමසා ඒ නීතිය වැරදි ක්‍රමයට සම්මත කර ගැනීමෙන් අගතියටපත් වෙච්ච පාර්ශවය මහජනයා ඒ මහජනයා වෙනුවෙන් ඒ ප්‍රශ්නේ අහන්න නෙවෙයිද අපිට මෙතන අයිතිය තියෙන්නේ? එතකොට සාධාරණ සැකයක් ඇති වෙන්නේ නැද්ද ශ්‍රේෂ්ඨාධිකරණයේ හැසිරීම ගැන? රටවැසියන්ට එහෙම සාධාරණ සැකයක් ඇති වෙන්න හේතුවක් නැද්ද? ඒ සැකේ ඇති වෙනකොට විවස්ථාදායක ස්වභාවයේ පත්කිරීම ගැන හොයලා බලන්න හිතන්නේ නැද්ද? ගරු නියෝජක කතානායකතුමනි මම එකඟ නෑ ව්‍යවස්ථාදායක සභාවේ සභාපති නෙවෙයි ඔබතුමා ඔය වාඩි වෙලා ඉන්න පුටුවේ වාඩි වෙලා ඉන්නේ. ඔක කතානායකතුමාගේ පුටුව. ඔබතුමා වාඩිලා ඉන්නේ නියෝජ්‍ය කතානායකතුමා හැටියට. කතානායකතුමා මෙතනදී කතානායකතුමා. ව්‍යවස්ථාදායක සභාවේ සභාපතිතුමා නෙවෙයි. එතුමා ඒ තනතුරේ ඉන්නේ අන්‍ය සභාව රැස් වෙලා ඒ පුටුවේ වඩුණා. එතුමාට මං හිතන්නේ නෑ සදාචාරාත්මක අයිතියක් තියෙනවයි කියලා. කතානායකවරයා හැටියට පාර්ලිමේන්තුවට පොදුවේ එල්ල වෙන කාරණයකදී දාර රංජන රාමනායක මහත්තයා කියලා දිනවා මැති ඇමතුරු කොකේන් ගහන අය ඉන්නවා රොමියෝ දිනවා මේ වගේ කාරණයකදී මම දන්නේ නැහැ එතුමා තමයි කියන්නේ ඒ වගේ කාරණයකදී හොයලා බලන්න පුළුවන් මතයක් පළ කරන්න පුළුවන් කතානායකවරයා හැටියට මේ සභාවේ ගරුත්වය ගැන හිතලා හැබැයි මේ විවස්ථාදායක සභාවට එල්ල වෙන විවේචනයකට කතානායක පුටුවේ ඉඳගෙන විවස්ථාදායක සභාවේ සභාපතිගේ භූමිකාව ඉටු කරන්න බෑ ඔය පුටුව ඒකට බාර දීලා නැහැ ඒක වැරදි ආදර්ශයක් එතුමා අනික ව්‍යවස්ථාදායක සභාව වෙනුවෙන්ම සභාව වෙනුවෙන් යම්කිසි මතයක් පළ කරනවා නම් සභාව රැස් කරලා ඒ ගැන මතය විමසලා මතය ඒකමතිකව එකඟතාවයකට ඇවිල්ලා ආන් එහෙමනම් ඒ මතය පළ කරන්න ඕන. එහෙමත් නැහැ. එතුමා එනවා ව්‍යවස්ථාදායක සභාව මේ ප්‍රතික්ෂේප කරනු ලබයි. මේ පිළිගනු නොලබයි. මේ එකඟ නොවේයි. මේ ඔය පුටුව තියෙන්නේ ව්‍යවස්ථාදායක සභාව වෙනුවෙන් ප්‍රකාශන නිකුත් කරන්න නෙවෙයි. ඔය පුටුව තියෙන්නේ කතානායකතුමා හැටියට වැඩ කරන්න. ඒ නිසා ඒ චරිත දෙක මාරු කරගන්න එපා කියලා අපි එතුමගෙන් ඉතා ඕනෑකමින් ඉල්ලනවා. අනිත් එක තමයි දැන් ඔබතුමා දන්නවා මේ විනිශ්චයකාරවරු මට කලින් කතා කරපු മന്ത്രി මැතිතුමාලා ගොඩක් කිව්වා ජනාධිපතිතුමා මේ ගැන එතුමාගේ අදහස් පළ කරා විනිශ්චයකාරවරු ඉන්නවා ඉතා විශාල පිරිසක් මේ හේතුව මත Tamanta සාධාරණයක් වුණායි කියලා සලකන දැන් බලන්න මහාධිකරණයෙන් අභියාජනාධිකරණයට උසස් වීම වලට නිර්දේශ වෙච්ච එම්.එම්. අමල් තිලකරත්න කියන මහාධිකරණ විනිසුරුතුමා හෝමාගම එතුමා 987 10 12 දින තමයි ප්‍රාථමික අධිකරණ විනිසුරුවරයෙකු වශයෙන් මේ සේවයට එකතු වෙන්නේ. දැනට අධිකරණ සේවාවේ විනිසුරුවරයෙකු ලෙස සේවා කාලය වසර 32යි. විනය ක්‍රියාමාර්ග කිසිවකට භාජනය වෙලා නැහැ. උසස් වීම නොලැබුණාම විශ්‍රාම යන්න වෙන්නේ 2019/6/21. දැනට මහාධිකරණයේ සිටින ප්‍රාථමික අධිකරණයේ සිටම වසර 32ක දීර්ඝ අඛණ්ඩ සේවා කාලයක් ඇති ජ්‍යෙෂ්ඨතම විනිසුරුවරයා. ඉතින් මෙහෙම විනිසුරුවරයෙක්ගේ නමාවම ප්‍රතික්ෂේප වෙනවා. මොකද්ද ප්‍රතික්ෂේප කිරීමේ පදනම? මොකද්ද ප්‍රතික්ෂේප කිරීමේ පදනම? හරි.
ඔබතුමාට තව විනාඩි දෙකක්.
ප්‍රතික්ෂේප කිරීමේ පදනම
විනාඩි දෙකක් තියෙනවා.
මට ඔබතුමා ගානේ තව තුනක් දෙන්න. ගරු නියෝජ්‍ය කතානායකතුමනි ප්‍රතික්ෂේප කිරීමේ පදනම පැහැදිලි නෑ වගේම ගැනීමේ පදනම මොකක්ද? ගැනීමේ පදනම මොකක්ද දැන් ඔබතුමා බලන්න මේ විවස්ථාදායක සභාව 19 වෙනි සංශෝධනයෙන් පස්සේ මේ පත්කිරීම පිළිබඳ નિયમિત නිර්ණායක මේ සභාවට ඉදිරිපත් කළා නෑ කතානායකතුමා කියනවා ඉදිරිපත් කළාලු മന്ത്രിවරු 225ටම අවස්ථාව දුන්නලු ඒකට සංශෝධන ඉදිරිපත් කරන්න කවුරුත් කරේ නෑලු මම නම් හිතන්නේ ඒක මම දන්නේ නෑ එතුමා කියන නිසා පිළිගන්න වෙනවා මෙහෙම ඉදිරිපත් කරා නම් 225න් අඩු ගානේ මේ ගැන විශාල උනන්දුවක් දක්වපු නීති ශාස්ත්‍රයේ ප්‍රවීණයෝ පවා මේ පාර්ලිමේන්තුවේ ඉන්නවා විජේදාස රාජපක්ෂ මහත්තයා පවා ඒ වෙලාවේ හිටියා ඉතින් ඒ ක්‍රයිටීරියා එක පිළිබඳව යම් යම් සංශෝධන ඉදිරිපත් කරන්න අනිවාර්යෙන් උනන්දුව දක්වන මන්ත්‍රීවරු එක්කෙනෙක් හරි මේකේ ඉන්න ඕන ඉතින් අපි අපිට පැහැදිලි නැහැ කොහොමද ඒක එහෙම වෙන්නේ කියලා හැබැයි ඉදිරිපත් කළා තියෙන එක ඒ අවශ්‍යතාවය පූර්ණ වශයෙන් සම්පූර්ණ වෙන්නේ නැහැ ඒක තියෙන්නේ තිතාම මේ උඩින් ගහලා තියෙන්නේ අහවල් තනතුරට පත් කරගන්න මෙහෙම කෙනෙක් මේ අය වෙන්න ඕනේ. ඔන්න කියනවා නීතිපතිවරයා වෙන්න නම් එක ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරයෙකු දෙක සොලිස්ටර් ජෙනරාල්වරයා තුන අතිරේක සොලිස්ටර් ජෙනරාල් තනතුර ස්ත්‍රීද වශයෙන් හොබවා ඇති තැනැත්තෙකු හතර නීතිඥවරයෙක් වශයෙන් අවුරුදු 30 කවම සේවා පළපුරුද්දක් නැති සාර්ථක වෘත්තීය සේවාවක් ඇති අයෙකු වීම සහ විනිශ්චයකාරවරුන්ගේ සහ නීති වෘත්තිකයන්ගේ උසස් පිළිගැනීමට පාත්‍ර වූ නීතිඥවරයෙක් වීම. දැන් කොහොමද කියන්නේ විනිශ්චයකාරවරුන්ගේ සහ නීති වෘත්තිකයන්ගේ උසස් පිළිගැනීමට පාත්‍ර වූ විනිශ්චයවරයෙක් වීම. මේක මනින මිම්ම මොකද්ද? මේක මනින කෝදුව මොකද්ද? ඒ නිසා අන්නේ මනින මිම්ම මනින කෝදුව ඒක අපිට දැනගන්න ඕන. ඒක මේ රටේ 225 නියෝජනය කරන්නේ මහජනයාගේ ව්‍යවස්ථාදායක බලය. ඒ 225 දැනගන්න ඕන මෙන්න මේ මනින කෝදුව මොකද්ද කියලා. ජේෂ්ඨත්වය නම් පැහැදිලි මනින විදිය. විනය චෝදනා නැත්තම් ඒ කියන්නේ යම්කිසි පිරිසුදු රාජකාරී කාලයක් ඒකත් පැහැදිලි. හැබැයි අනිත් ඒවා කොහොමද මනින්නේ? කුසලතාව ඒක මනින මිම්ම මොකද්ද? ඒක මනින ක්‍රමය මොකද්ද? ඒක මනින ක්‍රමේ නොකිය අහවල් 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 වර්ගයයන් එක්කෙනෙක් තමයි නීතිපති වෙට යවෙන්නේ කියලා කියීම සාධාරණද? එසේ ඒ කියන්නේ තමන්ට අභිමත කෙනෙක්ව දාගන්න පුළුල් රාමුවක් හදලා තියෙන පුළුල් රාමුවක්. මේක නියම රාමුවට ආවම අන්න ආණ්ඩුවට ඕන කෙනාව දාගන්න පොටපාද ගන්න බැරි වෙනවා. දැන් අභියාචනාධිකරණ සභාපති නේද? අභියාචනාධිකරණ සභාපති තුමිය හැටියට පත් කරලා යෝජනා කරලා තියෙනවා දීපාල විජේ සුන්දර මහත්මිය. එතුමිය ප්‍රතික්ෂේප කරනවා. එතුමිය දැනට ඒ ශේෂ්ත්‍රයේ ඉන්න ප්‍රවීණම විනිශ්චයකාරතුමිය. එතුමිය ප්‍රතික්ෂේප කරනවා. නැවත නැවතත් ප්‍රතික්ෂේප කරනවා. ඇයි ඒ? අගමැතිතුමාට සෑහීමකට පත් වෙන නමක් එනගම් ප්‍රතික්ෂේප වෙනවා. ඇත්ත කතාව මේකනේ, කලින් ජනාධිපතිවරයාට දීලා තිබුණා මේ බලය. දැන් ජනාධිපතිවරයා නාම මාත්‍රිකව පත්වීම ලිපිය යවන්නා බව හැබැයි පත් කරන කෙනා තෝරා ගැනීමේ බලය වෙනත් ආකාරයකින් මේ පාර්ලිමේන්තුවට ගන්නවායයි කියන තර්කයෙන් අගමැතිවරයා අතට අරන් තියෙනවා.
අවසාන කරන්න මන්ත්‍රීවරයා.
අවසාන කරන්න වෙනවා අගමැතිතුමාගේ නම කියනකොට. ඒ නිසා කරු නියෝජකතනායකතුමනි සභාවෙන් මම ඔබතුමාට චෝදනා කරන්නේ නැහැ. ඔබතුමා පුටුවේ ගරුත්වයේ බොහොම හොඳින් ආරක්ෂා කරන නියෝජ කතානායකවරයෙක්. මම කියන්නේ මට විනාඩියක් දෙන්න කරු නියෝජකතනායකතුමනි. මම කියන කාරණේ මේකයි. ඒ අභියාචනාධිකරණ විනිශ්චය සභාව ඒ සභාපති ධූරය අභියාචනාධිකරණේ ඒකට පත් කිරීම කරන එවන කෙනා එවන විනිශ්චයකාරතුමියගේ නම නුසුදුසු නම් අග්‍ර විනිශ්චයකාරතුමාට පුළුවන් අදහස කියන්න. ඒ අදහස අනිවාර්යෙන් පිළිගත යුතුයි කියලා නීතිය කොහෙවත් අවධාරණය කළා නැහැ. අග්‍ර විනිශ්චයකාරතුමාට අදහස කියන්න පුළුවන්, අදහස විමසන්න පුළුවන්. ඒ අදහස එලෙසින්ම පිළිගත යුතුයි කියලා කියන්න බෑ. එතකොට දැන් අගමැතිතුමාට හරියන නමක් ආවොත් විතරද අග්‍ර විනිශ්චයකාරතුමාට ඒක හරියන්නේ? මම අවසාන වශයෙන් තව එක දෙයක් කියනවා. අග්‍ර විනිශ්චයකාරතුමන්ලා ඔය ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චය මණ්ඩලයේ මේ අලුත් පත්කිරීම් වල තියෙනවා එක්තරා ආකාරයක කිසියම් නව මූලධර්මවාදී ආගමික නිකායක උවමනාවකට අනුව පත්කිරීම් වෙන්නේ. ඒ නව මූලධර්මවාදී මේ රටේ බෞද්ධ කිතුණු හින්දු ඉස්ලාම් අපි අවුරුදු බෞද්ධයන් 2500කට වැඩි ඉතිහාසයක් ගැන අපි කතා කරනවා. අනිත් ආගමිකයන් අපි අවුරුදු 500ක පමණ ඉතිහාසයක් තිස්සේ එකට ඉන්නවා. හැබැයි මේ මෑත කාලිනව පැන නැගුණු යම් යම් මූලධර්මවාදී ආගමික සංවිධාන තියෙනවා. ඒවාර පැරණි ආගමික සංස්ථා වගේ ආගමික කාර්යයට පමණක් සීමා වෙච්ච ඒවා නෙවෙයි. ඒවා රටේ පාලන තන්ත්‍රයේ යම් තීරණාත්මක තැන්වලට තමන්ගේ ආගමික භක්තිකය දරන අයව ඇතුල් කරනවා. එවැනි ඇතුල් කිරීම කරලා බාහිර රටවල් වලට දැන් බලන්න පාර්ලිමේන්තුව විසුවා හැරීම ගැන නඩු තීන්දුවේදී ඒ එන්න පෙර බ්‍රිතාන්‍ය මහකොමසාරිස්වරයාගේ ට්වීට් ගිනුවේ ලියනවා ලංකාවේ නීති ශිෂ්‍යයන්ට අධ්‍යයනය කරන්නට සිදුවෙන සුවිශේෂ නඩු තීන්දුවක් ලැබීමට නියමිතයි කියලා. බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කොහොමද ලැබෙන්න තියෙන නඩු තීන්දුව කමින් සූන් කියලා කියන්නේ? නීති ශාස්ත්‍රයේ ශිෂ්‍යයන්ට හොඳට අධ්‍යයනය කරන්න පුළුවන් එකක් ලැබෙනවා කියලා කියන්නේ. ඇයි ඒ සතුටු අනාවැකිය පළ කරන්නේ? ඒ විනිශ්චයකාරවරු අතර හා තානාපතිවරු අතර තියෙන සම්බන්ධය මොකක්ද? ඒ නිසා කරු නියෝජක කතානායකතුමනි, මේ රටේ අධිකරණයේ ස්වාධීන වෙන්න ඕනේ. ඒක ජනාධිපතිගේවත් අගමැතිගේවත් කාගේවත් රූකඩයක් වෙන්න බෑ. තානාපති කාර්යාලවලවත් රූකඩයක් වෙන්න බෑ. තමන්ගේ දරුවන්ට නොමිල ලැබෙන ශිෂ්‍යත්වයක් පිටරට ශිෂ්‍යත්වයකට යටත් වෙච්ච මානසිකත්වයකින් අධිකරණ කාර්යයක් ඉටු කරන්න බෑ.
අවසන් කරන්න.
තමන්ට ලැබෙන විශ්‍රාම යාමෙන් පසුව ලැබෙන පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල කොහේ හරි හයිටි හරි කොහේ හරි ලැබෙන රස්සාවක් වෙනුවෙන් මේ රටේ අධිකරණය ඕන පැත්තට හරවන්න බෑ. ස්වාධීනත්වය කියන්නේ සමවිතම 100%ක් මහජන පරමාධිපත්‍ය බලයට යටත් වීම. වෙන ස්වාධීනත්වයක් නෑ. මහජන පරමාධිපත්‍ය බලය වෙනුවට තානාපතිවරුන්ට යටත් වීම, මහජන පරමාධිපත්‍ය බලය වෙනුවට විවස්ථාදායක ස්වභාවයේ NGO කාර්යන්ට යටත් වීම, අගමැතිගේ ඊනියා කලින් හිටපු විපක්ෂ නායකගේ කට්ටියට යටත් වීම, ඒක ස්වාධීනත්ව වෙන්නේ නැහැ. යටත් වෙනව නම් එකම තැනයි තියෙන්නේ උසාවියත් විධායකයත් විවස්ථාදායකයත් ඒ මහජනයාගේ පරමාධිපත්‍ය බලය. ඊට යටත් නොවි තානාපතිලට යටත් වෙන උසාවියකට මේ රටට දෙන්න පුළුවන් නිදහසක් ඒ වගේම ස්වාධීනත්වයක් නැහැ. ඒ නිසා මේ තත්ත්වය වෙනස් කරන්න සාධනීය වෙනසකට යන්න අපි සියලු දෙනාම කටයුතු කළ යුතුයි කියන එක අවධාරණය කරමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා. ඔබතුමාට බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි. ගරු මුජිබ රහමාන් මන්ත්‍රීතුමා ස්තුතියි. ඔබට විනාඩි 15යි.
සභාපතිතුමනි, අද විශේෂයෙන්ම මේ දානනි සංශෝධනය හරහා රටේ අධිකරණයේ ස්වාධීනත්වයත් ඒ වගේම කොමිසම් සභාව ගැන අද ඒකාබද්ධ විපක්ෂයේ විසින් ගෙනල්ලා තියෙන යෝජනාව සම්බන්ධයෙන් විශේෂණ ව්‍යවස්ථා සභාව පිළිබඳ කතා කිරීමට අවස්ථාව ලබා දීම ගැන ස්තුතිවන්ත වෙනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මම කියන්න ඕනේ විශේෂයෙන්ම මට පෙර කතා කරපු අපේ විමල් වීරවංශ මන්ත්‍රීතුමා, මම හිතන්නේ ගුවන්සෝ චීනයේ ඉඳන් අද උදේ පාන්දර එයාලා අංක 867යි ගුවන් යානෙන් ගොඩ ගහලා තියෙනවා එතුමා මේ විවාදයට සහභාගී වෙන්නම. ඒ තරම් එතුමාට මම හිතන්නේ වැදගත් විවාදයක් බවට මේ විවාදේ පත් වෙලා තියෙනවා. ගරු සභා නියෝජ්‍ය කතානායකතුමනි, දැන් අපි මේ කතාවල් අහගෙන යනකොට අපිට මතක් වෙන දේවල් ටිකක් තියෙනවා. දැන් ජනාධිපතිතුමත් ඇවිල්ලා යම් යම් කරුණු කාරණා ගැන කිව්වා. දැන් ජනාධිපතිතුමා කිව්වා සමහර කරුණු කාරණා බලනකොට දැන් ජනාධිපතිතුමා කියනවා එතුමා මේ කලින් පත්වීම් ගැන එතුමාට කිසිදු ප්‍රශ්නයක් නැහැ. ඒව ගැන එතුමා කතා කරන්නේ නැහැ. ඒව ගැන එතුමාට ගැටලුවකුත් නැහැ. නමුත් ඒකාබද්ධ විපක්ෂයේ මේ අද රෙදි ගලවන්නයි කියලා ඊයේ රූපවාහිනියේ බිරියන් දීපු මන්ත්‍රීතුමා ගෙනාපු යෝජනාව මං හිතන අන්තිමට විවාදේ අවසාන වෙනකොට එතුමාගේ තමයි රෙදි ගැලවෙන්නේ. වෙන කාගේවත් නෙමෙයි. විවාසා සභාවේ රෙදි ගලවන්න කියලා ආවේ දාද වෙනකොට විවාදේ ඉවර වෙනකොට බලා ගන්න පුළුවන් වෙයි කාගේ කාගේද රෙදි ගැලවෙන්නේ කියලා. දැන් ගරු සභාපතිතුමනි, නියෝජ්‍ය කතානායකතුමනි, දැන් ජනාධිපතිතුමා කියන්නේ දැන් මේ සංයුතියේ සාමාන්‍ය පුරවැසියන්ගේ ගණන වැඩි කරන්න කියලා. ඒක අපිත් කිව්වා. ජනාධිපතිතුමා කිව්ව දේ අපිත් කිව්වා. නමුත් ඒකාබද්ධ විපක්ෂ අපේ වාසුදේව නානායක්කාර මන්ත්‍රීතුමා වගේ අය කිව්වේ එහෙම එකක් නෙමේ මන්ත්‍රීවරුන්ගේ ප්‍රමාණය වැඩි කරන්න කියලා. දැන් අපි කිව්වේ දිගටම සාමාන්‍ය පුරවැසියන්ගේ ප්‍රමාණය සංයුතිය වැඩි කරන්න. ඒක ගැන ගැටලුවක් නැහැ. ඊළඟට ජනාධිපතිතුමාගේ කතාවේ තව කතාවක් ඇති වුණා. එතුමා කිව්වා විවස්ථාව සභාව ඇවිල්ලා මේ ආණ්ඩු ක්‍රම විවස්ථාව උල්ලංඝනය කරා. දැන් අධිකරණයක් තීන්දුවක් දුන්නා ජනාධිපතිතුමා ව්‍යවස්ථාව උල්ලංඝනය කරයි කියලා. දැන් ජනාධිපතිතුමා ආයලා මෙතන දැන් කිව්ව ටික වෙලාවකට කලින් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභාව උල්ලංඝනය කරයි කියලා ව්‍යවස්ථාව සභාව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරා. ඒ වගේම තමයි පාර්ලිමේන්තුව විසුරුවා හැරීම තුල අධිකරණයක් තීන්දුවක් දුන්නා ජනාධිපතිතුමා ව්‍යවස්ථාව උල්ලංඝනය කරයි කියලා. මේක කාගෙන්ද අපි අහන්නේ? මේක අපිට අහන්න ජනාධිපතිතුමා හම්බෙනවද? එහෙම එකක් නැහැ. ජනාධිපතිතුමායි අපි හම්බෙන්නේ නැහනේ දැන්. දැන් හම්බෙන්නේ ඕගොල්ලෝ. ඕගොල්ලෝනේ හම්බෙන්නේ, අපි නෙමෙයිනේ. දැන් අපි හම්බෙන්නේ නැහනේ. දැන් අපි කැබිනට් එකේ මම නැහනේ මන්ත්‍රීතුමා. ඒ කැබිනට් එකේ ඉන්න ඇමතිවරු ටික හම්බෙනවා. අපි මන්ත්‍රීවරු හැටියට හම්බෙන්නේ නැහැ. දැන් ඔබතුමාලා රෑට රෑට ගිහිල්ලා හම්බෙනවා. නඩු ටික ඉවර කරගන්න, නඩු ටික අහිං කරගන්න. දැන් මේ ප්‍රශ්නේ කරගන්න ඔබතුමාලා ජනාධිපතිතුමාගේ දැන් සූකරි ගෝල බාලයෝ තමයි දැන් ඔබතුමාලා. ඒ හින්දා අපිට ඒක ගැන කිසිම ගැටලුවකුත් නැහැ. අපිට තරහකුත් නැහැ. කොහොම හරි ඔබතුමාලා එතුමාව අමාරුවේ දාන්න නැතුව ගෙනියන්න. එතකොට ගරු නියෝජ්‍ය කතානායකතුමනි, දැන් මේකේ ආව දැන් මේ පත්කිරීම ගැන කතා කරා. දැන් අපි කියන්න ඕන එක දෙයක් විශේෂයෙන්ම දැන් මේ ව්‍යවස්ථාවේ සභාවට මේ ක්‍රමවේදය ගැන කතා කළා. මේ ක්‍රමවේදයක් තියෙනවා ව්‍යවස්ථා සභාවේ 17 වෙනි සංශෝධනයෙන් පසු 2002 ඉඳන් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සභාව ඒගොල්ලෝ හදාගත්ත එදා ARP එදා හදපු අපේ ARP මේ එතුමාගේ නම අමරසිංහ මැතිතුමා ඒ හදපු ක්‍රයිටීරියා එක තවම ඒක තමයි ඒක අනුගමනය කරන්නේ. එතකොට ඒක අනුගමනය කරනවා විතරක් නෙමෙයි ඊළඟට ව්‍යවස්ථා සභාවේ නම් තෝරා ගැනීමේදී ජනාධිපතිතුමා එවර තියෙන නම් විතරයි අද වෙනකන් අනුමත කරලා තියෙන්නේ. ජනාධිපතිතුමා එවපු එක ජනාධිපතිතුමා නම් එවන්නේ නැතුව එක නමක්වත් ව්‍යවස්ථා සභාව අනුමත කරලා නැහැ. හැම නමක්ම ජනාධිපතිතුමා එවපු නම් පොලිස් ප්‍රතිවරයා පත් කරන්න ජනාධිපතිතුමා නම් තුනක් එව්වා. ඒ නම් තුනක් කියුවම ඒක ඡන්දයකට දාලා තමයි වර්තමාන පොලිස් ප්‍රතිවරයා පත් වෙන ව්‍යවස්ථාව සභාවේ ජනාධිපතිතුමා නම් කරා. ජනාධිපතිතුමා නම් කරන්නේ නැතුව ව්‍යවස්ථාවේ සභාවේ එක නමක්වත් අද වෙනකොට සම්මත වෙලා නැහැ. එහෙනම් මොකද මේ කතා කරන දේවල්? ඊළඟට කිව්වා
මොකද ඔබතුමා කියන්නේ? ගරු මුජිබරාමෝන් මන්ත්‍රීතුමනි, ඔබතුමා කියන එක අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. නීතියම අනුව ජනාධිපතිවරයා සමයි යෝජනා කරලා එවන්. ඔව්. දැන් ජනාධිපතිතුමාම පැහැදිලි කළා මේ අර අභියාචනා අධිකරණ සභාපති දූතුමියගේ නම නැවත ප්‍රතික්ෂේප කරනවා. ඒකයි එතුමාට මේ ප්‍රශ්නේ පැනනගින්න මූලිකව බලපාපු හේතුව කියලා කිව්වේ.
ඔබතුමාට තියෙන මේ ප්‍රශ්නේද?
නෑ, මගේ ප්‍රශ්නේ නෙවෙයි, මම කිව්වේ.
ඔබතුමාට මේ ප්‍රශ්නේ
නෑ. ඔබතුමාලාගේ ජනාධිපතිතුමා
දැන්
අපිත්තක නෙමේ දේශපාලන පෙරමුණ. දැන් දේශපාලන පෙරමුණ තියෙන ඕගොල්ලත් එක්ක. අපි එක්ක නෙමෙයි. ඔබතුමාලත් එක්ක තමයි දැන් ජනාධිපතිතුමාගේ දේශපාලන පෙරමුණ තියෙන්නේ. ඒ හින්දා ජනාධිපතිතුමා දැන් වග කියන්නේ අපිට නෙමෙයි. ජනාධිපතිතුමා වග කියන්නේ තමුන්නාසලට. ඒ හින්දා තමයි ජනාධිපතිතුමා අපිත් එක්ක මේ ඉන්න කාලය තුලදී මේ අවුරුදු 4දී ජනාධිපතිතුමාට මේ පත්වීම් ගැන කිසිම ප්‍රශ්නයක් තිබුණේ නැහැ. පත්වීම් ගැන ප්‍රශ්න ආවේ කවදාද? ඕගොල්ලත් එක්ක දේශපාලන පෙරමුණක් හැදුවා. අන්න ඒ පෙරමුණ හැදුවට පස්සේ තමයි ජනාධිපතිතුමාත් ව්‍යවස්ථාව සභාව විවේචනය කරන්න පටන් ගත්තේ. ඇයි ඕගොල්ලන්ට ඕන නඩු අහන විනිශ්චයකාරවරු දාගන්න බැරුණා? ඕගොල්ලන්ගේ නඩු ටික අහන්න ඕන විනිශ්චයකාරවරු ටික දාගන්න ඕනේ. ඒක තමයි ගරු සභාපතිතුමනි, මෙතුමන්ලා නියෝජ කතාතුමනි, මෙතුමන්ලා ඉස්සල කාටද ගැහුවේ? ඉස්සල ගැහුවා FCID එකට. FCID එක නීති විරෝධී කියලා කිව්වා. FCID එක එපා කියලා කිව්වා. ඊළඟට කිව්වා අල්ලස් කොමිෂමට ගැහුවා. අල්ලස් කොමිෂමේ අරිනපු වික්‍රමසිංහ මහත්මියගේ මොකද එතුමියගේ අර සාරිය විතරයි ගැලවුවේ නැත්තේ? මෙතන ඇවිල්ලා බෙරි අන්දීලා කොහොම හරි ජනාධිපතිතුමා ලව්වා. වික්‍රමසිංහ මහත්මිය එලවලා දැම්මා. එලවලා දාලා දැන් මොකද කරන්නේ? දැන් අධිකරණයට ගහනවා, දැන් ව්‍යවස්ථා සභාවට ගහනවා, දැන් නීතිපති දෙපාර්තමේන්තුවට ගහනවා. දැන් කාටද ගහන්නේ? දැන් ගහන්නේ නඩු අහන තැනටයි, නඩු දාන අයටයි තමයි ගහන්නේ. දැන් පොලිසියට ගහන්නේ නැහැ. මොකද පොලිස් පරීක්ෂණ ඉවරයි. අල්ලස් කොමිෂමට ගහන්නේ නැහැ. අල්ලස් කොමිෂමේ පරීක්ෂණ ඉවරයි. දැන් තියෙන්නේ තැන් දෙකයි. එක තැනක නඩු අහනවා, එක තැනක නඩු දානවා. අන්න ඒ තැන් දෙක හොයාගෙන දැන් ගහන්න පටන් අරන් තියෙනවා. කවුද මේ ගහන්නේ? මේ සුජාත දරුවෝද ගහන්නේ? මේ ගානයි සුජාත දරුවද? මේ රටේ පොදු දේපල හොරකම් කරපු උයදෝය, හොර පාස්පෝර්ට් යාගෙන ගියදෝය, ඕස්ට්‍රේලියානු ජාතිකයන්ගේ මුදල් හොරකම් කරපු උදවිය. මෙන්න මේ සුජාත දරුවෝ නෙමෙයි මේ රටේ මේ ඇවිල්ලා නීතිය ගැන කතා කරන්නේ. මේගොල්ල කතා කරනවා නීතිය සාධාරණත්වය ගැන. අපි දැක්ක මහින්ද රාජපක්ෂ මැතිතුමා එදා එතුමාගේ කාලේ කොහොමද මොහන් පීරිසිය පත් කරේ. මොහන් පීරිස් මැතිතුමා අධිකරණ ශේෂ්ත්‍රයේ හිටියේ නැහැ. එයා ප්‍රයිවට් ප්‍රැක්ටිස් කරපු හිට ගිනාපගෙනල දැම්මා නීතිපති කළා. නීතිපති කරා විතරක් නෙමෙයි ගරු නියෝජ්‍ය සභාපතිතුමනි, එතකොට නීතිපති කරලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායකවරුන්ගේ නඩු දෙකක්, එකක් එක්සත් ජාතික පක්ෂයේ ඉඳන් පොදු දේපොළ හොරගම් කරලා ගිය අබ්දුල් කාදර් මැතිතුමාගේ නඩුව ඉල්ලාස් කරගත්තා. ඊළඟට කස්තුරු ආරච්චි, අර කැස්පෑවේ හිටපු කස්තුරු ආරච්චිගේ මිනිමරුම නඩුව, ඒ නඩුව ඉවර කරන්න ගියේ ඒ නඩුම ඉල්ලාස් කරගත්තා මොහන් පීරිස් මැතිතුමා. කවුද පත් කරේ? ජනාධිපතිතුමා මහින්ද රාජපක්ෂ. ඊළඟට මොකද්ද කළේ? ඊළඟට එයා හිටිය අර සේලාන් බැංකුවේ සභාපති වෙලා ගෙනල්ලා දැම්මා චීෆ් ජස්ටිස් කර අගමිනිසුරු කරා. එහෙමයි මේගොල්ල පත්වීම් කරේ. එහෙම පත්වීම් කරලා මුළු අධිකරණ ශේෂ්ත්‍රයම විනාශ කරපු උදවිය අද ඇවිල්ලා කතා කරනවා ස්වාධීන අධිකරණ ගැන. ගිහිල්ලා කතා කරන්න කණ්ණාඩියක් ඉස්සරහට ගිහිල්ලා, කණ්ණාඩියක් ඉස්සරහට ගිහිල්ලා ඉඳගෙන කතා කරන්න. තමුන්නාන්සලා අතීතයේ කරපු වැරදි, මේ රටේ අතීතයේ කරපු ඒ වැරදි පත්වීම්. ඊළඟට අග්‍ර විනිශ්චයකාර මෙතුමා හැමදාම කතා කරා. කා ගැනද? අර හිටපු අග්‍ර මේ ශේෂ්ඨාධිකරණයේ හිටපු අපේ මේ නෑ මෙතුමිය, මෙතුමා හැව්වා මෙතුමියගේ නමත් යෝජනා කරායි කියලා. මොකද එතුමියගේ නම? නෑ මොකද එතුමියගේ නම? නෑ අපේ ඉඳලා ගියේ මේ ළඟදි ගියේ රිටයර් උනේ. ඊවා මනිසුන්දර. දැන් ඊවා මනිසුන්දර මහත්මිය මෙයා හැමදාම අහනවානේ. දැන් ඊවා මනිසුන්දර මහත්මිය ඔය කොහොමද ශේෂ්ඨාධිකරණයට පත්තරේ මහින්ද රාජපක්ෂ මැතිතුමා එතුමියම ගිහලා තිනවා පත්තරයකට. මෙන්න මේ මගේ ළඟ තියෙනවා මේ පත්තරේ. එතුමියම කියනවා ඉඳගෙන මම මේ වැඩ ඉවරලා යනකොට ජනාධිපතිතුමා මට කතා කළා. කතා කරලා කිව්වා ඊවා එන්න, මම ඔබතුමිය එන්න මාව හම්බෙන්න කියලා කිව්වා. ඊළඟට ඉඳන් කිව්වා ඉඳගෙන මම ඔබතුමියව ශේෂ්ඨාධිකරණයට දහනවා. මේ තියෙන්නේ මේ දවසක් ඇන්දාවක ජනාධිපතිතුමා මට දුරකතරයෙන් කතා කළා. කිව්වා ඊවා අද අවස ඔයා වැඩ ඇරලා යනකම් මේ එනවාද කියලා. මම ඇහුවා ඇයි සර් කියලා. නෑ ඉතින් එන්නකෝ කියලා සර් කිව්වා. මම කිව්වා එහෙමනම් සර් මට වෙලාවක් දෙන්න කියලා. නෑ වෙලාවක් අවශ්‍ය නෑ, ඔයා වැඩ ඇරලා එන ගමන් එන්නකෝ කියලා ජනාධිපතිතුමා උත්තර දුන්නා. මම 4:45 වෙද්දී අරලියගහ මන්දිරයට ගියා. ගිහින් ඉන්නවා ජනාධිපතිතුමා නෑ. මම ඉතින් ඒ වාඩි වෙලා කේම බීලා ඉඳිදී ජනාධිපතිතුමා ලහිලයියේ ආවා. ඊළඟට ජනාධිපතිතුමා මිත්‍රශීලත්වයෙන් කතා කළා. ඊවා මේ කියලා දෙතුන් පාරක් කියලා මම ඔයාව ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවෙක් ලෙස දානවා. ඔයා කැමති නේද කියලා මගෙන් ඇහුවා. මම එකවරම කිව්වා මගේ හිත මට කිව්වා ඊවා ඔයාට හැමදාම ඕන උනේ විනිසුරුවරියක් වෙන්න. දැන් මේ කෙනෙක් ඔයාගේ ඉස්සරහා ඉඳන් කියනවා ඔයාට විනිසුරුවරියක් වෙන්න කියලා. මම කල්පනා කළා හා කියනවද බෑ කියනවද කියලා. මගේ හිත මගේ හීනයක් හැබෑ වෙන්න යන්නේ කියලා වෙන කෙනෙක් දේවක් හැව්වා නම් මම කියන්නේ මම හිත මගේ මහත්යගෙන් අහලා කියන්නම් කියලා කියලා එනවා. නමුත් මේ අහන්නේ මේ රටේ නායකයානේ කියලා මම කිව්වා හාසර් කියලා. මේ කතාව මේ කියන්නේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරියක් හැටියට පත් වෙච්ච ඊවා මනිසුන්දර මහත්මිය උපුටා ගත්තේ 2014 ජූලි 6 වෙනිදා දේශයේ පත්තරෙන්. මේ මෙහෙම තමයි පත් කරේ. දැන් මේක තමයි මේ කරන්න යන්නේ. දැන් මේක තමයි කරන්න කියලා කියන්නේ. දැන් මේක තමයි කරන්න යන්නේ. දැන් මේගොල්ලන්ට ඕනේ අර පරණ මහින්ද රාජපක්ෂ මහත්තයා AG ඩිපාර්ට්මන්ට් එකට නීතිපති දැම්මා වගේ ශ්‍රේෂ්ඨාධිකරණයට අර ගෙදර යන ගමන් නීතිපතිවරු පත් කරා වගේ අන්න එහෙම Tamanට ඕන විදියට අධිකරණ පද්ධතිය හරවගන්න මේ ක්‍රමය වෙනස් කරගන්න ඕනේ. ඇයි මේගොල්ලන්ගේ නඩු ටික අහනවා? අද මේ යෝජනාව ගෙනාපු අය කතා කරපු භාගයක් අයට උසාවියේ නඩු තියෙනවා. මේක එක පැත්තකින් උසාවියට තර්ජනය කරනවා, විනිශ්චයකාරවරුන්ට තර්ජනය කරනවා. මේ එක පැත්තකින් මේ රටේ ස්වාධීන කොමිෂන් සභා ටික අඩපණ කරන්න, නීති ආධිපත්‍ය අඩකරපණ කරන්න තමයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේගොල්ලෝ මේ යෝජනාව ගෙනාවේ. ඊළඟට මේ පිටුමල්ල කතා කළා. කා ගැනද? අර ඇපීල් කෝට් එකේ සභාපතිතුමිය දීපාලි අබේසුන්දර මහත්මිය. දීපාලි විජේසුන්දර මහත්මිය. එතුමිය කවුද? දීපාලි විජේසුන්දර කියලා කියන්නේ එතුමියගේ දුවගේ මගුල් ගෙදර මහින්ද රාජපක්ෂ මහත්තයා තමයි සාක්ෂිකාරයක් හැටියට අස්සම් කරේ. ඒ අස්සංගරා විතරක් නෙමෙයි එතුමියගේ දුවට ජනාධිපති කාර්යාලයේ ආරක්ෂක අංශය මගින් අරගෙන ගිහිල්ලා දුන්නා අන්රජිස්ටර්ඩ් වාහනයක් දුන්නා තෑග්ගක් හැටියට. අන්න ඒ එතුමියම තමයි මේගොල්ලෝ හදන්නේ මේ අභියාචන අධිකරණේ සභාපතිනිය හැටියට පත් කරගන්න.
ඔබ දැන් පොයින්ට් අවෝඩ් එක ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මෙතන අපේ පාර්ශ්වයේ කතාවලදීත් අපි කිසියම් පුද්ගලිකව කිසියම් විනිශ්චයකාරයෙකුව නම් කරමින් අපි ගග තියෙන තොරතුරු අපි කතා කරන්න ගියේ නැහැ. ඒකට හේතුව එහෙම කළොත් මේ රටේ අධිකරණ පද්ධතිය කෙරෙහි තිබෙන සමස්ත විශ්වාසයෙන් විද වැටෙනවා. දැන් මෙතුමා එක් විනිශ්චයකාරතුමියකගේ නමක් පමණ සඳහන් කරමින් මහින්ද රාජපක්ෂගේ ජනාධිපතිතුමා ඒ දරුවෙකුගේ විවාහයට අත්සන් කරන්න ගියා කියන එක ඒක බරපතල කාරණාවක් හැටියට මෙතන ඉස්මතු කරන්න හදනවා. ඒ අනිත් එක එහෙම විනිශ්චයකාරවරුන්ව නම් කරමින් අභූත චෝදනා නගන්න මේ සභාව උපයෝගී කරගන්න ඉඩ දෙන්න එපා. ඒ අයට මෙතනට ඇවිල්ලා උත්තර දෙන්න බෑ.
හොඳයි, බොහොම ස්තුතියි. ඔබතුම කතාරන්න.
නියෝජ්‍ය කතානායකතුමනි, මෙතුමන්ලාට ඒ නම ගැන ඒ නම හොඳයි කියලා කතා කරන්න අයිතිය තියෙනවා නම් ඒ නම හොඳ නැහැ කියලා කතා කරන්නත් මට අයිතිය
තියෙනවා.
ඔබතුමාලට හොඳයි කියන්න පුළුවන් නම් මට නරකයි.
චන්දිම වේරක්කොඩේ මන්ත්‍රීතුමා.
අර ගරු නියෝජ්‍ය කතානායකතුමනි, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග ප්‍රකාරව විනිශ්චයකාරවරයෙකුගේ පෞද්ගලික ක්‍රියාකලාපය සම්බන්ධව මෝසමකින් තොරව කතා කිරීම කළ නොහැකි. එම නිසා මම ඉල්ලා සිටිනවා ඔබතුමාගේ නියෝගයක් ඒ අදාළ කොටස හැන්සාඩ් වාර්තාවෙන් උපුටා දමන්න කියලා.
හොඳයි, බොහොම ස්තුතියි. ඔබතුමා කතා කරන්න.
නායකතුමනි, දැන් එතුමන්ලාට එතුමිය පත් කරන්න හොඳයි කියලා කතා කරන්න පුළුවන් නම් මම එතුමිය ගැන මට තියෙන දන්න දේවලුත් කියන්න මට
අයිතියි. ඔන්න පින් කරු මන්තුමා.
හරි,
ඔබතුමාගේ පොයින්ට් ෆෝවර්ඩ් එක කියන්න.
ගරු ප්‍රශාන්ත රාජ්‍ය මන්ත්‍රීතුමා,
මම අහනවා පන්තිතුමාගෙන්, මම අහනවා අර්ජුන මහේන්ද්‍රගේ පුතාගේ වෙඩිනේකද මහා හොරාගේ වෙඩිනේකද අස්සම් කරේ කවුද කියලා?
මේ වෝඩ් එකක් නෙමෙයි ඔබතුමා කතා කරන්නේ. තොරණංගල බාධා කරන්න එපා.
ඔයාගේ ගොන් කතා තමයි කියන්නේ ඉතින් කියලා.
ඔබතුමා කතා කරන්නේ
තේනවා මේ 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 ගරු නියෝජ කතානායකතුමනි එතකොට මම කියාගෙන ආවේ මේ රටේ මේ අධිකරණ පද්ධතිය අපි යන්තනකට ගෙනල්ලා තියෙනවා මේ තන ජනාධිපතිතුමාගේ යම් යම් තිබුණේ එතුමාගේ යම් කතාවල අහනකොට අපිට තිබුණේ නෝක්කාඩු විතරයි එතුමා සම්පූර්ණයෙන්ම මේකට විරුද්ධයි කියලා එතුමා කතා කරේ නැහැ නමුත් මෙතන මේ යෝජනාව ගෙනාපු උදවයේ යටි අදහස මේක ආපසු හරවන්න මේ ආපසු හරවලා නැවත හරි වැඩවසම් ක්‍රමයකට ගිහිල්ලා තනි පුද්ගලගේ යටතේ මේ පුද්ගලගේ යටතේ අසීමිත බලතල තියාගෙන මේ රටේ අධිකරණය විතරක් නෙමෙයි පොලිසිය විතරක් නෙමෙයි මේ රටේ කොමිෂන් සභා ඒ සියලු දේවල් තනි පුද්ගලයේ යටතට යටත් කරගන්න තමයි මේකේ තියෙන යටි අරමුණ ඒකත් එක්කම මේ රටේ ඔවුන් පැපෞගිය කාලේ ආණ්ඩු බලයේ තියෙනකොට ඒ පැටලිච්ච දේවල් තියෙනවා ඒ පැටලිච්ච ගනුදෙනු අද උසාවියවල විභාග වෙනවා අන්න ඒව බේරුමක් කරගන්න ඕනේ ඒව බේරුමක් කරගන්න නම් අද ජනාධිපතිතුමත් එක්ක එකතු වෙලා ජනාධිපතිතුමා ඒ එකතු වෙලා තියෙන දේශපාලන පෙරමුණ ඒ දේශපාලන පෙරමුණ වෙනුවෙන් අද ජනාධිපතිතුමත් ඒක වෙනුවෙන් පෙනී සිටින පුද්ගලයෙක් බවට පත් වෙලා තියෙනවා එහෙනම් ජනාධිපතිතුමා ඒක වෙනුවෙන් පෙනී සිටින පුද්ගලයෙක් වෙලා අද ඒ ජනාධිපතිතුමාගේ හයිය අරගෙන ඒ ජනාධිපතිතුමාට මුවා වෙලා පුළුවන් ද කියලා මේ උත්සාහ කරනවා අපි එදා ජයග්‍රහණය කරලා මේ රටේ අධිකරණය නීති ආධිපත්‍ය කොමිෂන් සභා ටික හදාගෙන මේ රට නැවත ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් කරා යන්න පුළුවන් ගෙන යන්න ඕනේ අදහස ඉස්සරහට අපි ගෙනල්ලා තියෙනවා ඒකේ අඩුපාඩු තියෙන්න පුළුවන් ඒකේ යම් යම් කරුණු කාරණා සාකච්ඡාවට තියෙන්න පුළුවන් ඒකේ සංයුතිය ගැන වාද විවාද තියෙන්න පුළුවන් ඒක ගැන විවාද විවාදයක් නැහැ ඒක ගැන අපිට කතා කරන්න පුළුවන් අඩුපාඩු තියෙනවා නම් හදන්න පුළුවන් නමුත් මේක නැවත ආපසු හරවන්න දෙන්න එපා මොකද මේක දබා ගත්තේ ඉතාම පැහැදිලි ජයග්‍රහණයක් උඩ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ අගේන මේ රටේ නීති ආධිපත්‍ය අගේන ඒ සියලු දෙනාටම පොරොන්දුවක් දීලා අපි මේ රටේ පිහිටවපු මේ ආධිපත්‍ය මේ සාධාරණ සමාජයක් කරා මේ යන ගමන ආපසු හරවන්න දෙන්න එපා කිසි විදිහකට මේ ගමන නැවත අපිට ලබා ගන්න බැරි වෙනවා ගරු නියෝජ්‍ය සභාපතිතුමනි ඒ හිඳ අවසාන වශයෙන් මම තමුන්නාංශයට කියන්නේ අපි මේ ජයග්‍රහණයත් එක්ක අපි ඉස්සරහට ඇවිල්ලා තියෙනවා ඒ ජයග්‍රහණය හරවන්න මේ රටේ ඒකාධිපති බලවේග මේ රටේ දුෂ්ට බලවේග මේ රටේ ප්‍රතිවාගාමි බලවේග ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්ධ බලවේග ආගම්වාදයේ ඉස්සරහට දාලා ජාතිවාදයේ ඉස්සරහට දාලා ඒ කාරණාවල් මුල් කරගෙන නැවත මේ රට ආපසු හරවන්න මේ උත්සාහ කරන්නේ ඒ මෙලෙච්ඡත්වයට යන්න දෙන්න එපා මේ මෙලෙච්ඡත්වයට යන්න නොදී අපි ලබාගත් ජයග්‍රහණත් එක්ක අපිට ඉස්සරහට යන්න වෙනවා ඒකෙදී අභියෝග තියෙනවා ඒ අභියෝග වලට මුහුණ දෙන්න වෙනවා අපිට ඒ අභියෝග පරාජය කරන්න වෙනවා මොකද නැවතවත් අපිට මේ වගේ අවස්ථාවක් අපිට ලැබෙන්නේ නැහැ අපි අවස්ථා ගණනාවකම මේක ගිලීලා ගිහිලා තියෙනවා ඒ හින්දා කොහොම හරි ජනාධිපතිතුමා අපිත් එක්ක ඉන්න වෙලාවක හරි අපි මේක අපි කරගත්තා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ ජාතික ආණ්ඩුවත් එක්ක ඉන්න ගමන් මේක අපි කරගත්තා නමුත් මේක නැවත බිඳ හෙළලා අපේ දේශපාලන මතභේද මොනා තිබුණත් දේශපාලන ප්‍රතිවිරුද්ධ අදහස් මොනා තිබුණත් මේ රටට ස්වාධීන අධිකරණයක් ස්වාධීන කොමිෂන් සභා ස්වාධීන පොලිසිය අපි සියලු දෙනා මේකට එකඟයි අපි කවුරුවත් ඒකට විරුද්ධ නැහැ මං හිතනවා ඒකාබද්ධ මන්ත්‍රී කණ්ඩායමනොත් මම ඉල්ලන්නේ මොන දේශපාලන මතභේද තිබුණත් තමන්ගේ ලාභය වෙනුවෙන් තමන්ගේ වාසිය වෙනුවෙන් මේ රටේ දේශපාලන අපි ඇති කරපු මේ දේශපාලන ප්‍රතිසංස්කරණ නැවත ආපසු හරවන්න දෙන්න එපායි කියමින් මගේ වචන ස්වල්ප අවසන් කරනවා
බොහොම ස්තුතියි ගරු එස්පී සානායක මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 10යි විනාඩි 15යි 10යි කියලා 10ද ගරු නස් කාගෙන්ද අඩු වෙන්නේ එතකොට අඩු වෙන්නේ කාගෙන්ද
ග්‍රෑම් පෙරම මතුමාගේ
එතුමා කතා ග්‍රෑම් පෙරම මතුමාගේ වෙලාව අරගෙන තියෙනවා
ඉතින් තමයි
හරි හොඳයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි මගේ කතාව කරන්න කලින් නම් මේ අපේ ගරු මුජිබර් රහමන් මැතිතුමා කිව්ව ප්‍රකාශන දෙක තුනකට පොඩි උත්තරයක් දෙන්න කැමතියි මේ 19 වෙනි සංශෝධනයට කලින් 18ටත් කලින් විනිශ්චයකාරවරු පත් කිරීමේ බලය තිබ්බේ ජනාධිපතිවරුන්ට. ඒ බලය ජනාධිපතිවරුන්ට ගත්තේ ජේ.ආර්. ජයවර්ධන. ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා පළමුවෙන් ජනාධිපති වෙච්ච ගමන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් සියලු දෙනාම අයින් කරා. අයින් කරලා නැමතපත් කරා. එනිසා ඒ බලය රටට හඳුන්වා දුන්නේ එක්සත් ජාතික පක්ෂයේ ජේ.ආර්. ජයවර්ධන ඒක ප්‍රේමදාස ජනාධිපතිතුමා ක්‍රියාත්මක කරා, ඒක විජේතුංග ජනාධිපතිතුමා එලෙසම ක්‍රියා කරා, ඒක චන්ද්‍රකමිටි නේත්‍යාත්මක කරා. ඒක හොඳටම ඔබතුමා මතක තියාගත්තොත් හොඳයි. ඊළඟ මේ ක්‍රමවේදය ගැන කිව්වා නියෝජ්‍ය කතානායකතුමනි. මේ ක්‍රමවේදය ගැන කියන්නේ 2002 එකක්. ඒකයි මේ අද තියෙන මේ අපේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභාවයි ස්වාධීන කොමිෂන් සභාවයි සම්පූර්ණයෙන්ම දෙකක්. ඒ නිසා ඇත්තටම කතානායකවරයාගේ මේ ව්‍යවස්ථා දායක සභාවේ විශේෂ අවධානය යොමු කරලා මේ ක්‍රමවේදය හදන්න කියලා තමයි ජනාධිපතිතුමා දිගටම කිව්වේ. මම ඔබතුමාට කියන්න කැමතියි, අපි මේ ස්වාධීන කොමිෂන් සභාවට එකඟයි. අපි ඒ වගේම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභාවටත් සම්පූර්ණයෙන්ම එකඟයි. අපි අද මේ අධිකරණයේ ස්වාධීනත්වයට, ඒ වගේම නීති ආධිපත්‍යයට අපි සම්පූර්ණයෙන්ම එකඟයි. ඒ වගේම නියෝජ්‍ය කතානායකතුමනි, ඔබතුමාට අපි කියන්න කැමතියි, අපි මේ අධිකරණයේ ගෞරවය සහ විනිශ්චයකරවරුන්ගේ ගෞරවය පිළිබඳව ඉතාම උනන්දුවෙන් ඒ පිළිබඳව අපි සැලකිලිමත් වෙනවා. මම දැක ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරයෙක් කියලා තිබ්බා, මම මේ අධිකරණ විනිශ්චයකාරවරු කථානායකතුමාගේ රෑට අරලිගහ මන්දිරේට රෑට නෑ මම කිව්වේ නෑ. මම දන්නවා ලංකාවේ විනිශ්චයකාරවරු රෑට කථානායකගේ ගෙදරට ගියේ නැති බව. මම දන්නවා විනිශ්චයකාරවරු අරලිගහ මන්දිරේට බඩ ගාපු නැති බව. මොකද අද එහෙම කතා පැතිරෙන්නේ ඇයි? අපිට ඕනකම තියෙනවා අධිකරණය හා විනිශ්චයකාරවරුන්ගේ ගෞරවය රකින්න. එහෙම වෙලා තියෙන්නේ ගණ්‍යෝජ්‍ය කථානායකතුමනි, කථානායකතුමත් අගමැතිතුමත් මේකට පැත්තකින් ජනතා විමුක්ති පෙරමුණත් සම්බන්ධ වෙලා පහුගිය කාලේ මේ ව්‍යවස්ථාදායක සභාවේ සංයුතියේ 10 7ක් එක ගොඩක තියාගෙන හිටියා. ඒ 7 තීන්දුව తీරුම් ගත්තේ කාටවත් වාසිදායක වෙන්න නෙවෙයි, එක්සත් ජාතික පක්ෂයට වාසිදායක වෙන විදියට. ඒකයි මේ තියෙන ප්‍රශ්නේ. නියෝජ්‍ය කතානායකතුමනි, විනිශ්චයකරුවන්ගේ උසස් වීම පත් වීම පිළිබඳ කාරණේ නෙවෙයි. රාජ්‍ය සේවයේ සියලුම සේවාවල පරිපාලන සේවයේ, අධ්‍යාපන පරිපාලන සේවයේ, සැලසුම් සේවයේ, කම්කරු සේවයේ, මේ හැම සේවයකම ඇසස් සේවයේ, විද්‍යාත්මක සේවයේ, ඇග්‍රිකල්චර් සර්විස් මේ හැම එකකම ගරු නියෝජ්‍ය කතානායකතුමනි උසස් වීම දෙනකොට පළවෙනියෙන් බලන්නේ ජේෂ්ඨත්වය. හැබැයි කතානායකතුමා ලියුමක් ලියලා කියනවා ජනාධිපතිතුමාට අපි ජේෂ්ඨත්වය සලකන්නේ නැහැ කියලා. මේකයි තියෙන ප්‍රශ්නේ. ඒ ප්‍රශ්නේ තමයි අද පැයක් විනාඩි 55ක් ජනාධිපතිතුමා කිව්වේ. එනිසා මම මේ ගරු සභාවට කියන්න කැමතියි, ඒ කිව්ව කාරණා ඒවා සුළුපටු කාරණා නෙවෙයි. අධිකරණයට ආදර කරන මිනිස්සු හැටියට, නීති ආධිපත්‍ය ආරක්ෂා කරන්න ආදර කරන මිනිස්සු හැටියට, විනිසුරුවරුන්ගේ ගෞරවය ආරක්ෂා කරන්න හිතන මිනිස්සු හැටියට අපි කියන්නේ ඒ කාරණා දිහා බලලා මේ අවශ්‍ය වෙනස්කම් වහම කරන්න. නියෝජ්‍ය කතානායකතුමනි, ජේෂ්ඨත්වය විතරක් නෙවෙයි, මේ අයගේ අධ්‍යාපනික මට්ටම, මේ සේවකයෙක් උසස් කරනකොට, නිලධාරියෙක් උසස් කරනකොට බලන දේවල්, ඔහුගේ අත්දැකීම හා පළපුරුදු, ඒ වගේම ඔහු විශේෂ මොන හරි පුහුණු වීම් ලැබලා තියෙනවද, එයාට චෝදනා තියෙනවද, එයාට එයාගේ පැමිණීමේ දුර්වලත නිතරම නිවාඩු ගන්න, මේවා තමයි බලන්නේ ඕනම නිලධාරියෙක්ගේ උසස් වීමක් දෙනකොට. දැන් මේ විනිසුරුවරුන්ගේ උසස් වීම දෙනකොට මේ ජනාධිපතිතුමා කිව්ව 14 දෙනාගේ චෝදනා කිසි දෙයක් නැති, පැමිණීම හා රාජකාරි පිළිබඳ කිසිම අඩුපාඩුවක් නැති, අධ්‍යාපන කටයුතු හා පුහුණු වීම පළපුරුද්ද පිළිබඳ කිසිම අඩුපාඩුවක් නැති ජේෂ්ඨත්වයක් ඉහළින්ම තියෙන අය කැපුණේ කොහොමද? මේ කාරණේ තමයි මතුවෙච්ච ප්‍රධාන කාරණේ. ඒ නිසා අපේ අර මේ කවුද අපේ බණ්ඩාරවිල චමින්ද විජේසිරි මන්ත්‍රීතුමා කිව්වා මේ අංගවිකල දරුව අතරින් සිරිතක් නැහැ කියලා හැමෙන් ගහගෙන ගියා. අංගවිකලතාවක් නෙවෙයි නියෝජ්‍ය කතානායකතුමනි කිව්වේ, ඒ හදපු සුජාත දරුවා අපයෝජනය කරා කියලා.
සුදාත දරුව දූෂණය කරා කියලා කිව්වේ. අංගම් කියලා කතාවක් නෙවෙයි කිව්වේ. ඒ නිසා ඒ තුමට ඒ කිව්ව කාරණේ තේරුන්නේ. ඒ නිසා මම කියන්න කැමති මේ ව්‍යවස්ථාදායක සභාව පටන් ගත්ත වෙලේ ඉඳලා මේ ව්‍යවස්ථාදායක සභාවේ සංයුක්තිය මුලදී TN එකේ නායකතුමා විපක්ෂ නායක හැටියට හිටියම අගමැතිතුමා එයාට ඕන තුන්දෙනා දාගත්තා. අගමැතිතුමා එයාට එයා TN එකට කතා කරලා එයාට ඕන මන්ත්‍රීවරු දෙන්නක් දාගත්තා. ජනතා විමුක්ති පෙරමුණ සම්පූර්ණයෙන්ම හිතගත්තේ මේ මේ මේක පත්තු කරන්නේ හැම වෙලේම ජනතා විමුක්ති පෙරමුණෙන් තමයි මේ ප්‍රශ්නේ. ඔය විනිශ්චයකාරවරුන්ට නිලධාරීන්ට විරුද්ධව පොලිස් ප්‍රතිවරයා පත් කිරීමේදී හැම වෙලේම මේ ප්‍රශ්න මතු කරන්නේ ජනතා විමුක්ති පෙරමුණ සම්පූර්ණයෙන් ඉතා සාර්ථක කොන්ත්‍රාත් එක කරා. ඒ නිසා ඇත්තටම මේ ව්‍යවස්ථාදායක සභාව පිළිබඳ කාරණය ඉතාම බරපතලයි. මේ කාරණේ නිසා අර ජනාධිපතිතුමා කිව්වා වගේම අධිකරණ විනිසුරුවන් දැඩි අසහනකින් ඉන්නේ. ඉතාම ජ්‍යෙෂ්ඨ අය අද ශ්‍රේෂ්ඨ අධිකරණ ඉන්න අයටත් වඩා ජ්‍යෙෂ්ඨත්වයේ තියෙන සමහර අය තවම මහ අධිකරණේ හිර වෙලා ඉන්නවා. අභියාචන අධිකරණේ හිර වෙලා ඉන්නවා. ඒ අයට කියන්න කිසිම චෝදනාවක් නැහැ නියෝජ්‍ය කතානායකතුමනි. පැමිණීම දුර්වලයි කියන්නේ. විනය පරීක්ෂණයක් තිබ්බා කියන්නද? වෙනත් මොන හරි චෝදනාවක් යාට තිබිලා තියෙනවා කියලා කියන්නද? ඒ මොකක්වත් නැහැ. ජේෂ්ඨත්වයක් තියෙනවා. අධ්‍යාපන දේවල් පළපුරුද්ද මේ සියල්ලමත් තියෙනවා. ඒ නිසා ඇත්තටම ව්‍යවස්ථාදායක සභාව කියන එක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව තමයි මේ පාර්ලිමේන්තුවේ ලේකම්තුමා පත් කරන්නේ. නීති ප්‍රතිවරයා පත් කරන්නේ. ඔඩිට ජෙනරාල්වරයා පත් කරන්නේ. ඒ වගේම ශ්‍රේෂ්ඨාධිකරණයේ අගවිනිසුරුතුමා පත් කරා. අභියාචන අධිකරණ සභාපතිතුමා පත් කරා. ආවිනිසුරුවරුන්ගේ උසස් වීම දෙන්නේ. එන්සයි ආයතනයේ තුල අපක්ෂපාතිත්වය ස්වාධීනත්වෙ නොතිබ්බ නිසා තමයි මේ කාරණේ ඇවිල්ලා තියෙන්නේ. ඒක අධිකරණයට හොඳ නැහැ. නීතිය ආධිපත්‍යයට හොඳ නැහැ. අධිකරණයේ ස්වාධීනත්වයට හොඳ නැහැ. ඒක නීතිඥයන්ගේ විනිසුරුවන්ගේ ගෞරවයට හොඳයි. එසම මම ඔබතුමාට කියන්න කැමතියි මේ කාරණය සරලව ගණන් ගන්න එපා. මේ කාරණය බරපතල කාරණයක්. අපේ මේ වීරමංසකරු මන්ත්‍රීතුමා එක කාරණයක් මතු කරා මේ කොහොමද ශ්‍රේෂ්ඨාධිකරණය ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හරින්න තියෙන බලය අවුරුද්දකින් පස්සේ විසුරුවා හරින්න තිබ්බ බලය අවුරුදු 4.5කට ගත්තේ කියලා. ඒක ඇත්තටම කරේ ඒ වෙලාවේ අපේ ජයම්පති වික්‍රමරත්න මැතිතුමාත් මෙතන ඉන්නවා. එතන 4.5කට දාලා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා 33-2 එකට ඇතුල් කරා පාර්ලිමේන්තුව කල් තැබීමේ හා නැවත කැඳවීමේ බලය කියන එකට විසිරුවීමේ කියන කැලලක් ඇතුල් කරා. එහෙම කරලා අතන එක 4.5 වුණත් මෙතන එක තියෙනවා කියලා පෙන්නලා තමයි අධිකරණයෙන් පාර්ලිමේන්තුව විසිරීමේ බලය අවුරුදු 4.5කට එහාට දැම්මේ. ඒ වගේම පාර්ලිමේන්තුවට සාමාන්‍ය බහුතරයෙන් වෙනස් කරන්න විසිරුවා හරින්න පුළුවන් කියන එක 3-2 කර. හැබැයි ඒක තමයි ඒ කාරණේම තමයි ශ්‍රේෂ්ඨාධිකරණය ආණ්ඩුක්‍රම පාර්ලිමේන්තුව විසිරවපු වෙලාවේ පෙන්නලා කිව්වේ නෑ. එතන එහෙම තිබ්බත් දැන් ඊටාම පැහැදිලි පාර්ලිමේන්තුව විසිරවන්න පුළුවන් ජනාධිපතිරට අවුරුදු 4.5කට පස්සේ කියලා. ඔය අරමුදේ තමයි තියෙන්නේ. මේ අරමුදේ තමයි තියෙන්නේ. එනිසා ඇත්තටම ඒ 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අපි මේ පාර්ලිමේන්තුවට ගෙනල්ලා අපි ඉතා කැමැත්තෙන් ඡන්දි දුන්නේ. ඉතා බොහොම අමාරුවෙන් තමයි ජනාධිපතිතුමා මේකට මේ මන්ත්‍රීවරුට එකඟ කරගත්තේ. හැබැයි ඒක එක අවසන් මොහොතේ යම් යම් වෙනස්කම් කරලා ඒක තුල තිබ්බ අර සුජාතභාවය දූෂ්‍ය කරයි කියන කාරණෙත් මම කියන්න. එනිසා බිහිවෙච්ච දරුවා බිහි කිරීමේ තැන ඉඳලම ගැටලුවක් තිබණ යුජ්‍ය කතානායකතුමනි. එනිසා මම නැවත කියන්න කැමති අපි නීති ආධිපත්‍යයට සම්පූර්ණයෙන්ම පක්ෂයි. අපි අධිකරණයේ ස්වාධීනත්වයට සම්පූර්ණයෙන්ම පක්ෂයි. අපි අධිකරණයේ ගෞරවය හා විනිසුරුවන්ගේ ගෞරවය සම්පූර්ණයෙන්ම රකින්න කැප වෙනවා. කරුණා කරලා මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභාව විනිසුරුවරුන්ට සාධාරණීකරණය කරන්න. ඒ වගේම විනිසුරුවන්ගේ උසස් වීම හා ප්‍රධාන තනතුරු දෙද්දි නිලධාරීන්ගේ ඒ ක්‍රමවේදය හරියට හදන්න. එතෙන්දී කතානායකතුමා මොන විදිහට කිව්වත් ලංකාවේ රාජ්‍ය පරිපාලන ක්ෂේත්‍රයේ සියලුම නිලධාරීන්ගේ උසස් වීම වලදී ඉහළ තනතුරු දීමේදී ජේෂ්ඨත්වයට ප්‍රමුඛත්වයක් දෙන බව අමතක කරන්න එපා. සම නැවතත් කියන්න කැමති මම කිසි ලෙසකින් අපේ විනිසුරුවන් රෑට රෑට කතානායකතුමා හමු වෙනවා රෑට රෑට අරලියගහ මන්දිරයට යනවා කියලා කිව්වේ නෑ. හැබැයි එවැනි ප්‍රචාර ඉතාම අවාසනාවන්ත දෙයක් පහුගිය කාලේ මේ රට පුරා ගියා. මේ ව්‍යවස්ථාද මේ අපේ ව්‍යවස්ථාද සභාවේ ක්‍රියාමාර්ගවල තිබ දුර්වලකම් නිසා. එනිසා මම නැවතත් කියන්න කැමති ඒ පිළිබඳ විශාල වගකීමක් කතානායකතුමාට තියෙනවා අගමැතිතුමාට තියෙනවා. එනිසා මම කියන්නේ ප්‍රමාද නොවි මේ දේ නිවැරදි කරන්න. එහෙම නැත්නම් මේ නීතිය ආධිපත්‍ය අධිකරණයේ ස්වාධීනත්වයේ කියන එක වල්වද්දි. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි. මහාචාර්ය ආශිමාරසිංහ මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 10යි.
ස්තුති නියෝජ්‍ය කතානායකතුමනි. මම කතාව ආරම්භ කරන්න මත්තෙන් අතුර SP දිසානායක මන්ත්‍රීතුමා කරපු ප්‍රකාශය සම්බන්ධයෙන් එතුමා නිවැරදිද කියන කාරණය සභාවට දන්වන්න ඕන. හේතුව මේ මව්බිම පත්‍රය 2019 පෙබරවාරි 15 සිකුරාදා මේකේ තියෙන්නේ. මේක මේ SP දිසානායක මන්ත්‍රීතුමාගේ මූණත් එක්ක තියෙන්නේ. විවස්ථාදායක සභාවෙන් තනතුරු ගන්න නම් රෑට රෑට ගොස් කතානායක හමු වෙන්න ඕනේ. මේක විස්තරාත්මකව තියෙනවා. සුතුකොඩි නඩුව කතා කරපු නිසා ඒ වගේම කුසලා වීරවර්ධන විනිසුරිවරි අභියාචනායකට පත් කළේ නැහැ. මොකද ලලිත් තීර්ථංගර සිල්රින් නඩුවේදී අපදීපු නිසා. උසස් වීම ඕනේ නම් රෑට ගිහින් කතානායකවරයා හමු වෙන්න ඕනේ. මේක වගයුත්තේ වෙන කවුරුත් නොවේ. කතානායක කරු ජයසූරිය. මේ කියන්නේ මේක වැරදි නම් ඒක තමයි ඔබතුමාට පුළුවන් එනම් මව්බිමට නඩුවක් දාන්න. මව්බිමට නඩුවක් දාන්න පුළුවන් නැත්නම් මේ පත්තරවලට නඩුවක් දාන්න පුළුවන්. මොකද මේක ජනතාව රටම නොමග යවනවා. පත්තරේ තියෙනවා මෙහෙම ඔබතුමා කියනවා නෑ කියලා. එහෙනම් ඔබතුමා මේක නිවැරදි කරලා දෙන්න රටම. නැත්නම් වෙන්නේ අර ඔබතුමා බලු නඩු තීන්දුව කිව්වාගේ ඒ වගේ දඬුවමක් ලැබෙන්න ඉඩ තියෙනවා. ඒකයි අපි කියන්නේ. ඉතින් ඒ නිසා මේ රටේ ජනතාව බලාගෙන ඉන්නවා මේ අපි ඇති කරපු විවස්ථාදායක සභාව හරහා රටේ ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදයේ ඉටු වෙන ආකාරයේ සම්බන්ධයෙන් දැන් ජනාධිපතිතුමා අද කතාවේදී මේ සුජාත දරුවෙක් ගැන කතා කරා. අපි විශේෂයෙන් දැනගන්න කැමති මේ සුජාත දරුවන් බිහි කරා නම් මේ දරුවන් බිහි කිරීමේ මව සහ පියා කවුද? එතකොට මේ සඳහා දායකත්වයේ දුන්න අපි කවුද කියන්නේ ලොකු ප්‍රශ්නයක් මෙතන. එතකොට මේ සුජාත දරුවන් රැකගැනීමේ වගකීම අපි සියලු දෙනාටම තියෙනවා. මට අද දැන් කලින් SP ඇමතුමා SP හිටපු ඇමතුමා ප්‍රකාශ කරා මේ අර චමින්ද විජේසිරි මන්ත්‍රීතුමාට මේක තේරුන්නේ නැහැ මේ සුජාත දරුවා දූෂණය කරපු කතාවක්. හැබැයි අද ජනාධිපතිතුමාගේ කතාව වුණා අපිට නම් හිතුනේ මේ 19 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ හරහා එතුමා කිව්වා මේ මම බලය අත්හැරියා. දැන් බලය අත්හැරලා සුජාත දරුවෙක් අරගෙන දැන් කියනවා නේ මං දරුවා හදපු එක වැරදි කියන ආකාරයේ කතාවක්. එතුමා සුජාත දරුවා දූෂණය කරපු ආකාරයත් නම අද අපි දැක්කේ. ඒක තමයි අපි කල්නොත් කියලා දිනවා මෙවැනි ආකාරයෙන් මේ කරන කතාව තුළ වෙන්නේ 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කරලා මේ රටේ 62 ලක්ෂයක ජනතාවගේ ඡන්ද අයිතිය ඡන්ද බලය දූෂණය කරා. ඒක තමයි අපි දකින්නේ. ඒක තමයි පැහැදිලි වෙන්නේ ජනාධිපතිවරයාගේ කතාවෙන්. දැන් ජනාධිපතිවරයාගේ කතාවේ එතුමා පැහැදිලිව කරන ප්‍රකාශයක් තමයි දිගින් දිගටම කියන්නේ එතුමාට තියෙන ප්‍රශ්නය මේ පත් කරපු විනිශ්චයකාරවරු නෙමේ එතුමා නම් කරලා යවපු විනිශ්චයකාරවරු පත් නොකිරීම. මට නම් තේරෙන්නේ නැහැ නියෝජ්‍ය කතානායකතුමනි මේ සරල ගණිත ගැටලුවක් තියෙන්නේ. මොකද එතුමා අභියාචන අධිකරණයට පදවි 9ක් සඳහා නම් 18ක් ඉදිරිපත් කරනවා. ඉතින් ඕනෑම තැනක නම් 9ක් දෙන්න ඕන එකට 18ක් ඉදිරිපත් කරාම ඇයිද ඉන්නේ 9ක් ඉබේම අයින් වෙනවනේ. එහෙනම් ජනාධිපතිවරයාටම තිබුණා නම හරියට නම් 9ක් එවන්න. මේක තමයි නැවත නැවතත් අහනවා ඇයි ඇයි කැපුවේ? දැන් ওই ප්‍රශ්නේම තිබුණා අග්‍ර විනිශ්චයකාරවරයා පත් කිරීමේදීත් ওই ප්‍රශ්නේ තිබුණා. එතුමා නම් 3ක් එවලා ඒ නම් 3 නැවත මේ ව්‍යවස්ථා දායක සභාවෙන් ඇහුවාම නීතිපතිතුමා පත් කිරීමේදී එවපු නම් 3 නැවත ඇහුවාම ඔබතුමාගේ කැමැත්ත අනුපිළිවෙලින් එවන්න කියලා නැවත එවනවා එක නමක් ජයන්ත ජයසූරිය. ඉතින් ඒ අනුව තමයි නීතිපතිවරයා පත් වෙන්නේ. ඉතින් මේ ආකාරයෙන් තමයි මේ නම් යෝජනා කරලා තියෙන්නේ. දැන් ශ්‍රේෂ්ඨාධිකරණේ නම් 9ක් අනුමත කරනවා එක නමක් ප්‍රතික්ෂේප වෙලා තිනවා. ඒක හේතුව අග්‍ර විනිශ්චයකාරතුමා නිර්දේශ නොකිරීම ගැන කල්පනා කරලා තියෙනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව. ඉතින් මේ කාරණේ අපිට පැහැදිලි නෑ. අපිට පැහැදිලි නැත්තේ ජනාධිපතිවරයා කියන ප්‍රකාශය තුලම ගැබ් වෙලා තියෙන්නේ. එතුමා 9ක් පත් කරන තැන 18ක් එවුවාම මේ 18ම පත් කරන්න ඕනේ කියන කතාවක් තමයි එතුමාද ප්‍රකාශ කරන්නේ. මේක හරියට අර පළවෙනි වසරේ ළමයි ඇතුළත් කරන්න පන්ති 40යි ඉන්නේ. 40ට ළමයි ඇතුළත් කරලා 60ක් try කරනවා. නමුත් 40නේ පත් මේ ළමයි ඇතුළත් කරන්න බලන. ඉතුරු 20ට මොකද කරන්නේ? අභියාචන. එහෙනම් මේක දැන් අභියාචනාවක් දාන්න තමයි වෙන්නේ ඊළඟට මේ පස්සේ මේ ජනාධිපතිතුමාට ඕන නම් ටික දාගන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට. ඒක නෙමෙයි වැරද්ද. මේ නම් තියෙන ප්‍රමාණය වෙනව නම් හරි ලේසිපත් කරගන්න. ඒ අතරේ එහෙම නැත්තම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව තියෙන්නේ ඇයි? 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හදලා තියෙන්නේ මෙවැනි ස්වාධීන තීන්දුව ගන්න ජනාධිපතිවරයා විසින් නම් කරන එවන ලබන යම් නම් ප්‍රමාණ අතරින් වඩාත් සුදුසු නම් ටික තෝරා ගැනීම. ඒ තෝරාගත්තට පස්සේ ජනාධිපතිවරයා කියනවා නෑ ඇයි මේවා තෝරගත්තේ නෑ කියන එක හරි ප්‍රශ්නයක් ගැටලුවක්. මොකද එහෙනම් එතුමාගේ හිතේ දීලා තියෙනවා මේ නම් 18ම පත් කරගන්න ඕන කියලා. දැන් ජනාධිපතිවරයා කියන්නේ බලතල අයින් කරා. ඒ බලතල අයින් කිරීම තුළ 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේම තියෙනවා අමාත්‍ය මණ්ඩලයේ පත් කිරීමේදී අගමැතිවරයා සමග සාකච්ඡා කරලා කළ යුතුයි කියන කාරණයක්. ඒකේ ඕනනම් අත්නොමතික විදිහටත් එයා පත් කරන්න ඕන කියන තැනකුත් තියෙනවා කියලා එතුමා හිතන් ඉන්නවා. ඉතින් එහෙමනම් ජනාධිපතිවරයා පත් නොකිරීම ගැන ඒකටත් හේතු විමසන්න එපා. දැන් මේ දිනවල ඒ ගැන සාකච්ඡා වෙනවනේ. එහෙම මන් දන්නේ මේ හේතු විමසීම ගැන සම්බන්ධයෙන් උබතෝ කෝටික ප්‍රශ්නයක් ඇති වෙනවා. දැන් මේ හේතු විමසීම සම්බන්ධයෙන් යම් යම් කාරණා මතුවලා තියෙනවා. උදාහරණයකට දීපාලි විජේසුන්දර ගැන සඳහන් වෙලා තියෙනවා. මේ මම දැක්කා SP දිසානායක මන්ත්‍රීතුමත් මේ ගැන කතා කරලා තිබුණා එතුමාගේ පත්‍රේ. දැන් මේ දීපාලි විජේසුන්දර මහත්මිය සම්බන්ධයෙන් තියෙන අග්‍ර විනිශ්චයකාරතුමා තමන්ගේ විරෝධය දක්වලා තියෙනවා මේ සම්බන්ධයෙන්. එතකොට ජනාධිපතිතුමා කලින් කියපු ප්‍රකාශයේ පැහැදිලිවම බොරු ප්‍රකාශයක් කරේ.
ඔබතුමාගේ පොයින්ට් ෆෝර් එක ගරු ආනන්ද අරුත්ගමේ මන්ත්‍රීතුමා.
ගරු මගේ මිත්‍ර මන්ත්‍රීතුමනි, මට දැනගන්න අවශ්‍යතාවයක් තියෙනවා. ඔබතුමා කියවා නමයක් ඉල්ලනකොට ජනාධිපතිතුමාට 18ක් කියනවා කියලා. අපේ මම දැක්කා පුවත්පතක තියෙනවා ඇමතිවරු 28ක් ජනාධිපතිතුමා එවන්ට කියනකොට නම් 35ක් කියවනවා ජනාධිපතිතුමා. එතකොට කොහොමද 28ක් පත් කරන්නේ 35ෙන්? එතකොට කපන්ට වෙනවා 7ක්.
දැන්
මේක තමයි ඇත්ත කතාව. ඔබතුමා එක නිවැරදි කර ඔබතුමා කතා කරන්නේ.
අර යන්නේ කොහෙද? මල්ලි පොල් වගේ ප්‍රශ්නයක් නැහැ නේ. ඒකයි මේකයි කොහෙද සම්බන්ධයක් තියෙන්නේ? මේ කතාව තියෙන්නේ මේක කොහෙද සම්බන්ධ තියෙන්නේ? මේක තියෙන ප්‍රශ්න ව්‍යවස්ථාදායක සභාව මේ ඉදිරිපත් කරපු කාරණා වලදී එකක් තමයි තව එකක් දැක්කේ. දැන් ජනාධිපතිතුමා පැහැදිලිව ප්‍රකාශ කරලා තිබුණා අග්‍ර විනිශ්චයකාරතුමා මෙගාපොලිස් ප්‍රශ්නයක් මම හිතන්නේ ඒකයි ප්‍රශ්න තිබුණේ. ඒ හින්දා දීපාලි විජේසුන්දරට විරුද්ධ වුණා කියලා අග්‍ර විනිශ්චයකාරතුමා පැහැදිලිව ඒක දන්න කාරණය ජනාධිපතිතුමාද ප්‍රකාශ කරා අග්‍ර විනිශ්චයකාරතුමා කිසි විටකත් විරුද්ධ වුණේ නැහැ කියලා. ඒක වැරදි. මේක ජනතාව රට පාර්ලිමේන්තුවම නොමග යැවීමක් ජනාධිපතිවරයා කියන්නේ. ජනාධිපතිතුමා දන්නේ නැතුව ඇති. එහෙනම් හොයලා බලන්න ඕන. අර ශ්‍රේෂ්ඨාධිකරණේ නම් නමයක් අනුමත කරලා එක් නමක් ප්‍රතික්ෂේප කරපු වෙලාවෙත් අග්‍ර විනිශ්චයකාරතුමා ඒ නම නිර්දේශ කළේ නැහැ. ඉතින් මෙහෙම නම් කිහිපයක්ම අග්‍ර විනිශ්චයකාරතුමා ප්‍රතික්ෂේප කරලා තිනවා. මේ නම නිර්දේශ කරලා තිබුණේ නැහැ. ඒ අනුව තමයි ඒ අනම් ප්‍රතික්ෂේප කිරීම සඳහා සලකා බලන්නේ. මොකද ඒකට වැඩිපුර වෙයිට් එකක් දරන්න පුළුවන්. මොකද අග්‍ර විනිශ්චයකාරතුමාගේ අදහස තියෙනවා මේක සුදුසු නැහැ කියලා. ඒක එතුමා තමයි අධිකරණයේ නායකයා. ඒ අනුව එතුමාට එහෙම හැඟීමක් තියෙනවා නම් එතුමා එහෙම ප්‍රකාශයක් කරනවා නම් ඒ කියන්නේ සලකා බැලීම යුතුකමක් තියෙනවා. ඒක තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව හැටියට කරන්නේ. ඊළඟට දැන් මේ අධිකරණයට අභියෝග කරානේ කලින් කතා කරපු මන්ත්‍රීවරු විමල් විරංශ මන්ත්‍රීතුමා එහෙම කෙලීම ශ්‍රේෂ්ඨාධිකරණයට අභියෝග කරනවා. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව වලට අභියෝග කරනවා. එතුමාලාට මතක නැති ඇති අර ශිරාරි බණ්ඩාරනායක මැතිනිව අයින් කළේ මහජනයායි කැමැත්ත අනුවද කියලා. එතුමා කියනවා මේ ශ්‍රේෂ්ඨාධිකරණයට අභියෝග කරන දැන් මේ මහජනයායි කැමැත්ත අනුව එතුමාලා. එතකොට මේ මහජනයා තියෙන ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු තීන්දුව දැන් අර අවසානයේ මේ මෑත කාලේ ව්‍යවස්ථා උල්ලංඝනය කිරීම ගැන ලැබුණු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව සම්බන්ධයෙන් ඒ තීන්දුව කුමක්ද කියන එක නෙමෙයි ප්‍රශ්නේ. තීන්දුව මුළු ලෝකෙම බලන් හිටිය අපිත් බලන් හිටියා මේ තීන්දුව මොකද්ද කියලා. තීන්දුව මොකද්ද කියලා දන්නේ නැහැනේ. මෙවැනි අර්ථ නිරූපණ සඳහා තමයි එතුමාලා ඒ අස්සෙත් අල්ල ගන්නවා ආගම්වාදේ ජාතිවාදේ මේ හැමදේම අර පරණ පුරුදු තැටියෙම අරගෙන ආයෙ බලනවා ජාතිවාදී අවස්සන්න පුළුවන්ද කියලා ශ්‍රේෂ්ඨාධිකරණේ හරහා අග්‍ර විනිශ්චයකාරතුමා හරහා ආයෙ බලනවා ජාතිවාදී අවස්සන්න පුළුවන් කියලා. මේක වැරදි. මේ කරන්නේ වෙන දෙයක් නෙමේ. මුජිබර් රහමාන් මන්ත්‍රීතුමා කිව්වා වගේ කලින් FCID එකට විරුද්ධුණා. ඊළඟට අල්ලස් දූෂණ කොමිෂන් සභාවට විරුද්ධුණා. පොලිසියට විරුද්ධුණා. දැන් අවසානයේ ජනතාවගේ තීන්දුව తీරන ගන්න තියෙන අවසාන තැන ශ්‍රේෂ්ඨාධිකරණයට විරුද්ධ වෙනවා දැන්. මේක තමයි මේ කරන්නේ. මේ මේ අපේ රටේ තියෙන ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන්න මේ සියලු මන්ත්‍ර මේ කතා කරන හැමෝගෙම නඩු තියෙනවනේ. දැන් තව එකක් තියෙනවානේ. දැන් මේ අද මේ කාරණේ ඉදිරිපත් කරන මේ ගම්මන්පිල මන්ත්‍රීතුමා හිටියන හොඳයි. මොකද සාමාන්‍යයෙන් යෝජනාවක් ඉදිරිපත් කරාම අවසාන වෙනම් එන්න ඕනේ. මේ යෝජනාව ඉදිරිපත් කරව මන්ත්‍රීවරු අපිට පේන්නවත් නැහැ. දැන් ගම්මන්පිල මන්ත්‍රීතුමා ගැන කියනවා මේ අනිද්දා පත්‍රයේ 2018 12 9 අගවිනිසුරු හමු වීමේ ගම්මන්පිල තැත වැරදි. මේ කවද්ද කියන්නේ? මේ අර කුමන්ත්‍රණයේ තිබුණ කාලේ යනවා මේ පාතිමා දෙව්මැදුරට යනවා මේ ගිහිල්ලා හම්බෙන්න උත්සාහ කරනවා අගවිනිසුරුතුමා. මේක සම්පූර්ණයෙන් ඒ අවස්ථාවේදී පාතිමා දෙව්මැදුරේ මීසම් පාලක පියතුමා පැහැදිලිව ප්‍රකාශ කළා තන එවැනි දෙයකට ඉඩ දෙන්න බෑ කියන එක. ඒක ප්‍රතික්ෂේප කරේ නැහැ.
ඔබතුමාට තව විනාඩි දෙකක් තියෙනවා.
ගම්මන්පිල මන්ත්‍රීතුමා එහෙනම් මේක ප්‍රතික්ෂේප කළ යුතුව තිබුණා. අද වෙනකම් අපි දැකලා නැහැ ප්‍රතික්ෂේප කරන. නැහැ අඩුවක් දාන්න තිබුණා. මේව තමයි මේගොල්ලෝ ක්‍රියා කරේ. මේගොල්ලෝ මේ අධිකරණයට අභියෝග කරමින් බලනවා ඊට කලින් අල්ලස් දීලා මොකක් හරි කරගන්න පුළුවන්ද කියලා. ඒක බැරි වුණාට පස්සේ දැන් හදනවා අධිකරණයේ අභියෝග කරලා අධිකරණයේ බය කරලා මේ තමන්ගේ නඩු ටිකෙන් බේරෙන්න. ඒක තමයි මේ කරන්නේ. මේ අධිකරණයට අභියෝග කිරීම වෙනුවෙන් අධිකරණයේ ස්වාධීන කිරීම සඳහා අපි පෙනී සිටිනවා. අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කළ යුතුයි. ඒ අනුව තමයි අපිට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් ලැබුණේ. විවස්ථා උල්ලංඝනය කරත් ජනාධිපතිවරයා විවස්ථා උල්ලංඝනය කරත් මේ රටේ ශ්‍රේෂ්ඨාධිකරණයේ ඒක දැඩි තීන්දුවක් ලබා දුන්නේ නිවැරදි තීන්දුව ලබා දුන්නේ නිසයි. අපි ඒක ආරක්ෂා කර යුතුයි. මේ රටේ ඉන්න සුජාත දරුවන් වෙනුවෙන් ආරක්ෂා කරගත යුතුයි. ඒක තමයි ඒ ශ්‍රේෂ්ඨාධිකරණය තමයි අද විනාශ කරන්න හදන්නේ. ඒ තීන්දුවට එරෙහිව තමයි මේ අභියෝග කරන්න හදන්නේ. ඉතින් මෙන්න මේ කාරණා ගත්තාම මේ අද මේ ඉදිරිපත් කරලා තියෙන යෝජනාව ඇත්තටම අපි ඉතාමත් පිළිකුලෙන් බැහැර කරන්නේ. මොකද අපි දැක්කේ ව්‍යවස්ථාදායක සභාව, ඒ ක්‍රියාමාර්ග ව්‍යවස්ථාදායක සභාවේ කටයුතු. තාමත් එක කාරණයක් අමතකුණා කියන්න, ඩේලි මිරපත්‍රයේ මේ 15 වෙනිදා මේ කියන්නේ විජේදාස රාජපක්ෂ හිටපු අධිකරණ ඇමැතිතුමා තමයි මේ ප්‍රකාශය කරන්නේ. දැන් අපි කැමති විජේදාස රාජපක්ෂ හිටපු ඇමැතිතුමා දැන් මේ පත්තරවලට ප්‍රකාශ කරලා විවිධ ලිය ලොකු ටෝක්ස් දෙන්නේ අද එන්නේ නැහනේ. 360 පෙරළුව අභියෝග කරනවාක ඔක්කොම කරනවා දැන් පාර්ලිමේන්තුවට එන්නේ නැහැ. දැක්කෙත් නැහැ. රෙදි ගලවනවා කිව්වා. රෙදි ගැලවිලා ඇති කොහේ හරි. ඒක ජනාධිපතිතුමා රෙදි ගැලවුවද එයාගේ? ආ ඒක තමයි. එහෙනම් කොහේ හරි ගැලවිලා ඇති.
අපි දන්නවා.
ඔව් රෙදි ගැලවිලා කොහේ හරි ඇති. ඒක තමයි එන්නේ නැත්තේ. මොකද්ද මේ කතා? මේ රටේ ජනතාව ගොනාට ඇඳවීම දැන්වත් නවත්තන්න. ගොනාට ඇඳලා ඇඳලා දැන් මහා සුදන වගේ මාධ්‍ය වලට අර අස්සයන්ටත් වඩා එහාටයි මෙහාටයි එහාටයි මෙහා පැනලා ඉඳලා අවසානයේ දැන් බලනවා ශ්‍රේෂ්ඨ අධිකරණයේ කතා ටික මං තමයි අධිකරණයේ අයිතිකාරය වගේ ප්‍රකාශ නිකුත් කරනවා. හැබැයි අද පාර්ලිමේන්තුවට එන්නේ නැතුව
ඔබතුමාට දැන් අවසන් කරන්න කරුණා
කරලා. ඒ නිසා මේ ශ්‍රේෂ්ඨාධිකරණයට සහ සියලුම අධිකරණ වලට අපහාස කිරීම, ඒ වගේම මේ අභියෝග කිනේ සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරන්න ඕන. මේ වෙස්වලාගෙන වෙනත් විදිහකින් එන විශේෂයෙන්ම මේ අධිකරණ පද්ධතිය විනාශ කරන්න එන මේ අභියෝග සියල්ල අපි පිළිකුලෙන් බැහැරනවා විතරක් නෙවෙයි අපි මේ වෙනුවෙන් පෙනී සිටිනවා. මේ රටේ ජනතාවගේ පරමාධිත්වයේ බලය වගේම අධිකරණයේ ස්වාධීනත්වය අපි රැකිය යුතු වෙනවා. ඒක තමයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හැටියට විශේෂයෙන් මහජන නියෝජිත ගෞරවාන්විත මහජන නියෝජිත හැටියට අපිට ඒ වගකීම් පැවරී සිටිනවා. අපි ඒ සඳහා කැප වෙනවා කියන මේ කතාව අවසන් කරනවා.
බොහොම ස්තුතියි.